හොඳයි අපි දැන් ආපහු අපි ඔය ඒජින් කියන ඩයග්‍රෑම් එක අපි නැවතත් සාකච්ඡා කරනවා හැමෝගෙම ළඟ ඔය මොකක්වත් ලියපු නැති ඒජින් ඩයග්‍රෑම් එකේ කොපියක් ඇති කියලා හිතනවා මේක අපි භාවිතා කරනවා මේ වම්මික කියන සූත්‍රයත් එක්ක වම්මික කියන සූත්‍රයත් එක්ක අපිට පුළුවන් මේ ඩයග්‍රෑම් එක ඉගෙන ගන්න එතකොට මේ සූත්‍රය අහන්න මා විසින් මෙසේ අසන ලදී එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සවත් නූර සමීපයේ වූ අනේකු සිතාණුන්ගේ විසින් කරන ලද ජේතවනාරාමේ විහාරයේ වැඩවාසය කරති. ඒ සමයේ කුමාර කාශ්‍යප ස්ථීරයන් වහන්සේ අන්දවනේ වාසය කළ. එකල එක්තරා බ්‍රහ්මරාජෙක් රාත්‍රියේ පළවෙනි යාමේ ඉක්ම ගිය කල්ලේ විසිතුරු වර්ණයෙන් සියලු අන්දමනේ ඒකාලෝක කොට බබලුවා කුමාර කාශ්‍යප ස්ථීරයන් වහන්සේ යම් තැනකීද එතැන එළබියේ. එළඹ එකත්තස සිටියේ. එකත්තස සිටියා වූ ඒ බ්‍රහ්මරාජතෙම කුමාර කාශ්‍යප ස්ථීරයන් වහන්සේට මෙසේ කීය. මේකට අමතරව මේක පොඩි දෙයක් තියෙනවා. ඔබලු අහලා ඇති මේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන්ගේ කාලේ. හාමුදුරුවරු හත් නමක් ඒ කන්දක් උඩට ගියා. ඒ කන්දක් උඩට ගිහිල්ලා ඒකට නගින්න තියෙන ඉනිමග, ඒ පර්වතයට නගින්න තියෙන ඉනිමග තල්ලු කරලා දැම්මා. දාලා ඒගොල්ලෝ සාකච්ඡා කළා කලේ අපි රහත් වෙලා මිසක් මේකෙන් බහින්නේ නැහැ කියලා. එක භික්ෂුවක් රහත් බවට පත් වුණා. අනිත් භික්ෂුව අනාගාමී වුණා. ඉතුරු පස් දෙනා හාමත් වෙලා මෙතන ඒතිම් රහත් වුණාට පස්සේ යන්න පුළුවන් නේ. ඒ අය යන්න ගියා. ඊටු පස් දෙනා අන මේ සම්පූර්ණයෙන් හාමත් වෙලා නැති වුණා. ඒක පුද්ගලෙත් තමයි ওই බහිය දාරුචීය පුත් කියන එක ගැන. අනිත් ඒ අතර හිටපු තවත් පුද්ගලෙත් තමයි මේ සූත්‍ර දේශනාවේ පෙන්නන මේ කුමාර කාශ්‍යප හාමුදුරුව. දැන් ඒ ආපු පුද්ගලයා ඔය අකනිට බ්‍රහ්ම ලෝකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. තේ දේවතාවෙක්. ඒ නම කියන්නේ නැහැ. මම දන්නව නම. හැබැයි මේ පුද්ගලයා සතුටු නම නැතුව ඉන්න. ඒක නිසා අපි ඒ විදිහටම මේකෙත් නැහැ මේ සූත්‍රෙත් නැහැ. ඒ විදිහට ඉන්න සතුටු නිසා මේ විදිහට කරලා තියෙනවා. එතකොට මේ විදිහට මේ දේශනාවක් කළා. මහන මේ තුඹස රාත්‍රියේ දුම් දමයි. රාත්‍රියේදී දුම් දමනවා. මේ තුඹහක් අපි දන්නවනේ තුඹහ කියන එක මේ කූඹින් හදන දෙයක් නේ නේද? රාත්‍රියේ දුම් දමන. දවල් කාලේ ඇවිලේ. බ්‍රාහ්මණේ මෙසේ ගියේ සුමේදේ ආයුධයක්ගෙන සාරව. ආයුධයක්ගෙන සාරා බලන්නා වූ සුමේද තෙම දොරගුලක් දුටුවේ. ස්වාමී දොරගුල කැ ගියේ. බ්‍රාහ්මණ තෙම දොරගුල ඔසවා දමුව. ආයුධයගෙන සාරවයි කීවේ. ආයුධයගෙන සාරන්නා වූ සුමේද තෙම පිම්බෙන වර්ගී මැඩියෙක් දැක්කේ. මැඩියා පිම්බෙන විදිය අර පිම්බෙන මැඩියෝ ඉන්නවනේ. වහන්ස මැඩියකේ කීවේ. බ්‍රාහ්මණ තෙම මැඩියා ඔසව දමුව. සුමේදේ ආයුධයගෙන සාරවයි කීවේ. ආයුධයගෙන සාරන්නා වූ සුමේද තෙම දෙමන් සන්ධියක් දුටුවේය. දැක වහන්ස දෙමන් සන්ධියක් කීවේ. බ්‍රාහ්මණ තෙම දෙමන් සන්ධිය උදුරා දමුව. සුමේදේ ආයුධයෙන් සාරෝ. ආයුධයෙන් සාරන්නා සුමේද තෙම අලු පෙරහනක් දුටුවේ. ස්වාමිනේ අලු පෙරහනකයි කීවේ. බ්‍රාහ්මණ තෙම අලු පෙරණ උදවා දමු. සුමේදේ ආයුධයෙන් සාරෝ කීවේ. ආයුධයෙන් සාරන්නා සුමේද තෙම ඉබ්බෙක්ව දැක්කා. ඉදුබුවෙක්. ස්වාමිනේ ඉදුබුවෙක්යි කීවේ. බ්‍රාහ්මණ තෙම ඉදුබුවක් ගොඩ ගන්නු. සුමේදේ ආයුධයෙන් සාරෝ කීවේ. ආයුධයෙන් සාරන්නා වූ සුමේද තෙම මස් කපන කැත්තක්කා මස් ලොබුවක් දුටුවේ. ස්වාමිනී මස් කපන කැත්තක්කා මස් ලොබුවක් කීවේ. බ්‍රාහ්මණ තෙම මස් කපන කැත්ත හා මස් ලොබුව ගොඩ ගනු. සුමේදේ ආයුධයෙන් සාරෝ කීවේ. ආයුධයෙන් සාරන්නා වූ සුමේද තෙම මස් වැදල්ලක් දුටුවේ. ස්වාමිනී මස් වැදල්ලක් කැයි කීවේ. බ්‍රාහ්මණ තෙම මස් වැදල්ල ගොඩ ගනු සුමේදේ ආයුධයෙන් සාරෝ. ආයුධයෙන් සාරන්නා වූ සුමේද තෙම නාගයෙක් දුටුවේ. ස්වාමිනී නාගේකයි කීවේ. බ්‍රාහ්මණ තෙම නාගරාජ තෙම සිටුවා. නාගරාජයා නොගටව අවසන්නේ නැතුව නාගරාජයට නමස්කාර කරවයි. එහෙම කියලා මහාන ඔබ මේ ප්‍රශ්නය භාග්‍යතුන් වහන්සේ කරා එළඹ ਵਿਚාරව. ඔබට භාග්‍යතුන් වහන්සේ සමීපේ ප්‍රකාශ කොට වදාරන සේද්ද මේ ප්‍රශ්නය, මේ පරිද්දෙන් මේ ප්‍රශ්නය දරා ගන්නු. මහානේ සර්වඥන් වහන්සේ හැර සර්වඥන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැර මා කෙරෙන් අසා කිසිවෙක් හැර, ඒ කියන්නේ අසාගත් ඒ කෙනෙක් හැර මේ ප්‍රශ්නේ විසඳීමෙන් යමක් හිත සතුට කරන්නේ දෙබිඳු පුද්ගලයේ දෙවියන් සහිතව, මරුන් සහිතව, බ්‍රාහ්මයන් සහිතව ලෝකයේද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතව, දේව මිනිසුන් සහිතව පිරිස්සෙන් නොදකින්නයි කියේ. ඒ වචනේ මෙසේ ගියා, ඒ බ්‍රාහ්මණ තෙම එතනින් අතුරුදහන් වූයේ. එතනින් නැතිලා ගියා. ඉතින් මේ කුමාරකාශ්‍යප මහරහතන් කුමාරකාශ්‍යප හාමුදුරුවෝ ස්ත්‍රීරයන් වහන්සේ ගිහිල්ලා ඒ රාත්‍රිය වැෑමෙන් භාගතුම වහන්සේ කොතනද හිටියේ එතනට ගිහිල්ලා ඉතින් මේක වැඳලා එකත් පස්සෝ ඉඳලා කුමාරකාශ්‍යප හාමුදුරුවෝ ඇහුවා භාගතුම වහන්සේට මේක දේශනා පැවැත්සුවා මෙන්න මේ විදිහට දෙයක් සිද්ධ වුණාය කියලා. මේ විදිහට දෙයක් සිද්ධ වුණාය මේ අහලා කියනවා මේ ස්වාමීනි තුබස කුමක්ද? රාත්‍රියේ දුම් දැමීම කුමක්ද? දහවල ඇවිලීම කුමක්ද? බ්‍රාහ්මණ තෙම කවරෙද්ද? සුමේද කවරෙද්ද? ආයුධය කුමක්ද? සෑරීම නම් කුමක්ද? දොර අඟුල කුමක්ද? මැඩියා නම් කුමක්ද? දෙමන් සිටිය නම් කවරෙද්ද? අලු පෙරහන කුමක්ද? ඉඳිබුවා නම් කුමක්ද? මස් කපන කැත්තා මස් ලඹුව කුමක්ද? මස් වැදල්ල නම් කුමක්ද? නාගරාජයා නම් කවරෙද්ද කියලා මේ ප්‍රශ්න 10 ගැන ඇරුවා. ඒ පාර හරියට මෙතන 10ක් තියෙනවා. මාන තුඹස යනු මෞපිය දෙදිනා නිසා පහළ වූ ආහාර ප්‍රත්‍යයෙන් පාණයෙන් වැඩුණා වූ අනිත්‍ය වූ සූඳ ගැලීම් පිරින්දින් ආදී කළ යුතු කැඩී විදී යන සුළු සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමකි. එතකොට මේ තුඹහ කියන්නේ මේ ශරීරය. එතකොට මේ තුඹහ කියන එක ශරීරය නම් එහෙමනම් ඔය ජාතිය කියලා තියෙන තැන ඩයග්‍රෑම් එකේ ಜಾතිය කියලා තැන පහලින් අපිට ලියා ගන්න හැපුලුවා. මේ තුඹහ කියලා කියන්නේ ඔය සතර මහා භූතය. තුඹහ යනු හතර මහා භූතය කියලා අපිට එතනින් පහලින් ලියා ගන්න පුළුවන්. එක කියලා දා ගන්න එතෙන්ට. ඊළඟට දෙවෙනි එකට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ දහවල් දැන් මේ කරන වැඩෙත් කියනවා දහවල් කාලේ ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රී කාලේ නැවත කල්පනා කරා සලකා බලයි. මේ රාත්‍රියේ දුම් දැමීමේ දැන් මේ වෙන දේත් බලන්න එපා. රාත්‍රියේ දුම් දානවා, ප්ලෑන් ගහනවා කියන්නේ නේද? කල්පනා කරනවා මං අරේ යනවා, මෙහි යනවා, පොට්ටි කරන් යනවා, එක එක ආදී වශයෙන් ඉතින් කල්පනා කරනවා. ඉතින් මේක තමයි දුම් දාන. ඊට පස්සේ දවල් කාලේට ගිහිල්ලා මේක ක්‍රියාත්මක කරනවානේ. ඒක තමයි ගිනි ගන්නවා කියන්නේ. ඇත්තම කියනවා මම කියන්නේ මිනිස්සු හිස ගිනි ගත්තා වගේ නේද? මම මේ හිස ගිනි ගත්තා වගේ මං ඉන්නවා. කවුරු හරි ප්‍රශ්නයක් අහනකොට මේ ප්‍රශ්න අහනවා මං හිස ගිනි අරගෙන මේ වැඩ කරනවා කියලා නේද? ගිනි අරගෙන තමයි තියෙන්නේ. තී වචනත් නිකම්ම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දුන් දානව රැට දවල්ට ගිනි ගන්නවා. ඉතින් හොඳට හිතලා බලන්න අපි එහෙම නේද කියලා. අපි දිගින් දිගටම ගිනි ගන්නවා. හර්ෂන්ට හොඳට තේරෙනවා ඒක. එතකොට ගිනි ගැනීම ඊළඟට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහණ බ්‍රාහ්මණ යනු අරයත් සම්මක් සම්බුද්ධ තථාගතයන් වහන්සේට නමකි. මාන සුමේද යනු ශේක පුද්ගලයාට නමකි කියලා කියනවා. එතකොට බ්‍රාහ්මණයා තමයි බුදුරජාණන් වහන්සේ, ශේක පුද්ගලයා තමයි මේ සුමේද කියලා කියන්නේ. එතකොට මේවත් අපි තාම ලියන්නේ නැහැ මේකේ. එතකොට මේ ශේක පුද්ගලයා කියලා කියන්නේ මේ මාර්ග චිත්ත මාර්ගඵල ලැබිච්ච පුද්ගලයා. ඒ පුද්ගලයා මේකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක තමයි ශේක පුද්ගලයා කියන්නේ. අනිත් අය උත්සාහ කරනවා ඉතින් මේ මාර්ගයේ ඒකේ ගමන් කරන පුද්ගලයා. මහාන ආයුධය anu ආර්ය පුද්ගලයන්ගේ ප්‍රඥාවට නමකි. දැන් මෙන්න මේකට දෙකයි කියලා ලියාගන්න. හැබැයි මේක මේ ඩයග්‍රෑම් එකේ මාක් කරන්නේ මේ පහළ පල්ලෙහායින් තියනවා දෙක කියලා දාලා ඒ ආයුධය කියන එක 100යි කියන එක ඒක දාගන්න. මේක ඇත්තටම මේ ප්‍රඥාව. ඒක පහලින් ලියාගන්න. ඩයග්‍රෑම් එක ඇතුලේ නෙමෙයි පහලින් ලියාගන්න දෙක කියලා දාලා ඒ ප්‍රඥාව කියන එක. ඊළඟට සෑරීම කියලා කියන්නේ වීරයට නම. සෑරීම කියලා කියන්නේ වීරයට නම. ඊළඟට තුන්වෙනුවට රාතන් වහන්සේ පෙන්නනවා මේ බුදුරජාණන් වහන්සේ දේශන පෙන්නනවා මහාන දොරගුල යනු අවිද්‍යාවට නම කියලා. දැන් තුන්වෙනි කාරණේ අපි ඕකේ ආපහු ඩයග්‍රෑම් එකේ ලියනවා. දොරගුල. දොරගුල කියන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන එක ලියාගන්න ඕනේ මේ ඉදං සච්චාභිනිවේෂකාය ග්‍රන්ථය තියෙන තැනන් තමයි මෙතනින් ලියාගන්න පුළුවන්. මේ ලොකු බෝලයක් තියෙන පිටිපස්සේ ඉදං සච්චාභිනිවේෂකාය කියලා බොඩි ටයි ඔෆ් ඉන්සිස්ටන්ස් අන්න ඒක යටින් ලියාගන්න තුන කියලා දාලා මේක දොරගුලයි කියලා කියන්නේ මේ ලංකාවේ තියෙනව නේද අර දොරවල් දෙකක් එකව කරාම මෙහ පොල්ලක් දාන්නේ අන්න ඒ බාර් එක තමයි අන්න ඒක තමයි මේ කියන්නේ ලෝභා කියලා කියන අවිද්‍යාව අවිද්‍යාව නෙමෙයි අවිද්‍යාව අය ඔය print out එකේ තියෙනවන්නේ දේවචනේ අවිද්‍යාව කියන්නේ පාලි වචනේ අවිද්‍යාව කියලා සිංහලින් කියන්නේ හරි නේද ආයක දැහුවේ අවිද්‍යාව කියන්නේ පාලිනේ එතකොට පාලි වචනේ මම නම් හරි සතුටු පාලි වචනේ මිලියා ගන්න එතකොට අවිද්‍යාවට නමකින් සුමේදී ආයුධගෙන සාරව අවිද්‍යාව නැමැති දොරගුල ගලවා දමයි යන අර්ථයයි මේකේ තියෙන්නේ. මහාන පිම්බෙන වැඩි වර්ගයේ මැඩියා යනු ක්‍රෝධයට නමකි. සුමේදී ආයුධගෙන සාරව බලවත් ක්‍රෝධය නැමැති මැඩියා උගුලා දමව යන අර්ථයයි. එතකොට දැන් අපි හැමෝටම තේරෙනවා ක්‍රෝධය කියන තැන තමයි අපි මේ මැඩියා කියන එක ලියා ගන්න ඕනේ. මෙතන තියෙනවානේ මේ හේට් කියලා දාලා නේද? ඒ හේට් එක පහලින් ලියා ගන්න ඒ මැඩියා කියලා. නම්බර් 4. අපි දන්නවනේ ක්‍රෝධය ආවම පිම්බෙනවා කියලා නේද? හොඳට පිම්බෙනවා. මේ 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 කබර ගෝයා කියන සතා දන්නවද ඒක? ඌට ඌ පොඩ්ඩක් ඇවිස්සුවාම එහෙම මොස්පත් දෙක පිම්බෙනවා නැත් බාවේ ගහන්නේ. හොඳට ඔය වගේ දැන් මේක මැඩි අර මේ මේ වෙන්නේ. හොඳට කල්පනා කරන්න ක්‍රෝධය ගියා ආවම මං මැඩියා වගේ කියලා හිතාගත්තාම හරි. ඒක තමයි 4. හරි දැන් මම ලියාගත්තද? ඊළඟට 5 වෙනිවට දෙමන්සිය. දෙමන්සන්දිය. දෙමන්සන්දිය anu විචිකිච්ඡාව හැවත් සැකයට නමකි. සුමේදී ආයුධගෙන සාරා විචිකිච්ඡාව නැමැති දෙමන්සන්දිය දුරු කරවා යන අර්ථයයි. එතකොට මේක ලියා ගන්න ඕනේ මේ දෙමන් සංධිය කියන එක පහ කියලා දාලා මේ මෙතන තියෙනවා නේද ඔය මක්කේ කියන එකෙන් යටින් මක්කේ කියන එතනින් පහලින් එතනම නෙමෙයි ඒ ලයින් එකේ ඔයගොල්ලෝ මේ වර්ටිකල් ලයින් එකක් ගත්තොත් ඉතින් ඒකේ පහලට යන්න ඔය පරමාසකාය ග්‍රන්ථයට පහල ඒකට පහල ඒ කියන්නේ සාමාන්‍යයෙන් ওই මරණයේ පැත්තට මරණයට උඩින් හරියටම අර මක්කේ කියන ලයින් එකේ පහළට එන්න ඕනේ. මේ ලියන තැන් හරිය වැදගත්. මරණය තියෙන්නේ පැත්තක. එතකොට මේක මෙහෙම ඔයගලට ඉරක් තියෙනවානේ පහළට ඒක ඉර දිගේ බලන්න සැකේ කියන එක ලියන්න පුළුවන්. ඒක පහ. හරිනේ ඉන්ටර්නෙට් එකේ තියෙන අයට ලියා ගන්න පුළුවන් ඕක නම් මම print out එකක් දාලා තියෙනවා මේ කලින් කරපු මේ භාවනාවක මම ඔක මට මතකයි මම දැම්මා කියලා. හරිනේ එතකොට සැකේ කියන එක අපි එතනින් ලියනවා. මම නම් කරලා තියෙනවා ඇත්තම කියනවා නම් මම මේ තාතන් වහන්සේම තමයි කිව්වේ මේක මේ එක වර්ගයේ ඒවා පස්සේ අපිට පුළුවන් පාඩ කරගන්න එක පාර පාඩකට දැනට ඉතින් ඒ පෑන් නැති හින්දා අපි මේ විදිහට ගෙනියමු. ඒකෝර සැකේ කියන්නේ පහ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහාන අලු පෙරහන යනු කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහට නමකි කියලා. ආයුධගෙන සාරා පංච නීවරණ නැමැති අලු පෙරහන පහ කරෝ යන අර්ථයයි. අපි මේවට විස්තර වෙන වෙනම බලන්න එනවා තව ටිකකින්. ඒතර දැන් අපි මේ ඉස්සෙල්ලාම ලියා ගන්නවා මේ කාම ඡන්දය කියන එක හරියටම ලියාගන්න මේ ගිද්දි ලෝභයයි කබලිකාර ආහාරය අතර මැද්දෙන් ගිද්දි ලෝභයයි මේක හරහට දාගන්න 10 වෙනි කාරණය මේක මැද්දෙන් ලියාගන්න. ඒ කියන්නේ මේ පාර කපාගෙන එන එක. ඔයගලන්ට මතක ඇති කාම උපාදානය කියන එක මේ ඩයග්‍රෑම් එකේ ඔගොල්ලෝ ලිව්වොත් කොතනද තියෙන්නේ කියලා. එතකොට මේ කාම උපාදානියට යන්න මේ කාම ඡන්දය කියන එක හේතු වෙනවානේ. එතකොට කාම ඡන්ද කාම උපාදානිය තියෙන්නේ මේකේ අර vertical line එකේ පහළට නම් එතකොට මෙතනින් මම ලියාගත්තොත් එහෙම මේක මැද්දෙන් මෙතෙන්ට එනවා මට කාම ඡන්දය කියන එක. ඒ පළවෙනි එක කාම ඡන්දය. ව්‍යාපාදයේ කියන එක ඔබ මාක් කරලා තියෙනවා. ඒකට නම්බර්ස් දාන්න ඕනේ නැහැ. 6ට විතරයි අපි නම්බර් එකක් දැම්මේ. එතකොට අපිට පේනවා මේ ව්‍යාපාදයේ කියන එක LL කියලා ඔක ලියලම තියෙනවා නේ ඩයග්‍රෑම් එකේ. එතකොට ඒකට මුකුත් නම්බර්ස් දාන්න එපා. ඒක පාට කරගන්න විතරයි ඇත්තෙම කියනවනම් තියෙන්නේ. 6 දාන්නේ නැහැ. 6 දැම්මේ කාම ඡන්දයටනේ. ඊළඟට තීන මිද්ද. තීන මිද්දේ කියන එක ලියාගන්න ස්පර්ශ ආහාරයයි වේදනාවයි ස්පර්ශ ආහාරයයි වේදනාවයි සම්බන්ධ වෙන තැන අර රතු පාට ලොකු ලයින් එකක් තියෙන මේ දෙක මැද්දෙන් ලියන්න. පේනව නේද? මෙතනින් ලියා ගන්න. මෙතන පද්මසිරි. දැන් මෙතන තියෙනවානේ ස්පර්ශ ආහාරය මෙතන වේදනාව. රතු පාට ලයින් එක මෙහෙම යනවා. මෙතන මේ මැද්දෙන් ඕගොල්ලන්ට ලියාගත්ත හැකි තීන මිද්දේ කියන එක. මට මේක ෆොටෝකොපි කරලා දෙන්න තිබුණා. ඒකට වඩා හොඳයි මේක ලිව්වාම තියෙන තැන හැමෝම දන්නවා. ඒකයි මේ පරමාර්ථය. නැත්තම් මේක නැත්තම් වැඩන්නේ නැත්තම් මං විතරයි කියන්නේ මේක. නෑ දොම්බර දාන්නේ නෑ. පංච නීවරණනේ. ඒකේ පළවෙනි එකට දැම්මාම ඇති. දැන් ඊළඟට උද්දච්චය කියන එක. උද්දච්ච කුක්කුච් කියලා දෙකක් තියෙනවානේ. දැන් මේක රහතන් වහන්සේ ඒක දෙකට කඩලයි දාන්නේ. එතකොට තීන මිද්දයක් කඩන්න පුළුවන් රහතන් වහන්සේ කියනවා අපි ඔක්කොමලම කන්ෆියුස් වෙනවා ඒක කැඩුවොතින් කියලා. ඒක කැඩුවොතින් අපිට දරන්න බෑ. අපේ මනසට දරන්න බෑ. එතකොට උද්දච්චය කියන එක ලියා ගන්න ඕගොල්ලෝ ඔය දෝමනස්සය කියලා ලියලා තියෙනවා නේද? දෝමනස්සය කියලා තියෙන තැනට උඩින් ලියන්න. ඒ කියන්නේ අපි පරසාහාරයේ ඉඳන් ඔය ද්වේෂය සහිත තියෙන තැනට එතන ලිව්වනි මැඩියයි කියලා නේද? ඒකත් පල්ලෙහායින් ලියන්නේ දෝමනස්සයට උඩින්. උද්දච්චය. හරියට ගැලපෙනව නේද? දෝමනස්සේ උද්දච්චය. උද්දච්ච ස්වභාවයති තියෙනවනේ දෝමනස්සේ බැලුවා. තරනේ ඊළඟට කුක්කුච්චය කියන එක කුක්කුච්චය ලියාගන්නේ පරමාස කාය ග්‍රන්ථයයි සංකාර ඔලිෂන් ෆෝමේෂන් කියලා තියෙන්නේ. තමන් නැගලා ඉන්න වාහනේ පිටිපස්සේ සංස්කාර වලට ඒ හරියට මේ ලයින් එකක් තියෙනවනේ. අන්නේ ඉර උඩ තමයි ලියාගන්නේ. මම නම් අරහට ලියලා තියෙන එක ලියාගන්න අමාරුයි. ඒක උඩ උඩ ලියාගන්න පුළුවන්. මේ මෙතන මේකයි මේකයි අතර මේ ඉර උඩ ලියාගන්න කුක්කුච්චේ කියන එක. දැන් අපි දන්නවා සැකේ කියන එක අපි ලියලා තියෙනවා. එතකොට දැන් 5 6 කියන එක අපි දාලා තියෙනවා. ඊළඟට ගත්තාම තථාගතයන් වහන්සේ නැවසත් දේශනා කරනවා මහණ විචිකිච්ඡාව ලියලානේ තියෙන්නේ කලින්ම ලිව්වානේ සැකේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණ ඉදිබුවා යනු රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන උපාදානස්කන්ධ පහට නමකි කියලා. සුමේදේ ආයුධගෙන සාරා පංචස්කන්ධය නැමැති ඉදිබුවා උදරවා දම යන අදහසයි. දැන් පංච උපාදානස්කන්ධයේ අපි දැන් දන්නවා ඒකට අපි 7යි කියලා දාන්න යන්නේ. ඕකට දාන්න තියෙන්නේ කොතනද? කබලිකාර ආහාරයට පුඩින් ලියනද රූපය කියලා. ඒක තමයි ඉදුබුවාගේ පළවෙනි එක. මේකට උඩින් ලියාගත්තා. කබලිකාර ආහාරයට උඩින් හත කියලා දාලා ලියාගත්තා. එතකොට දැන් අපිට පේනවා එතන රූපය තියෙනවා. හත. හතේ දැන් තව කෑලි ටික තියෙනවානේ. මේ ටික ඕගොල්ලෝ දන්නවා. වේදනා, සංකාර, විඥාන. එතකොට දැන් මේකට කොළපාට පෑනක් අරගෙන පුළුවන් නම් ගෙදර ගියාම මේ හයිලයිටර් එකෙන් මාක් කරගන්න ඒ පහ වෙනම. පංච නීවරණ ඒ පහ දන්නවනේ. පංච නීවරණ වලට අපි දන්නවා පංච නීවරණ දීපු තැන. ඒක රතු පාට පෑනකින් තමයි රහතන් වහන්සේ මාක් කරන්න කිව්වේ නීවරණ ටික. දැන් එතකොට අපිට දැන් මෙතන 5යි 5යි මෙතන 10ක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ පැත්තෙන් ගත්තාම දැන් මෙතන දැන් 7 වෙනි කාරණේ තමයි අපි බැලුවේ නේද? 7 වෙනි කාරණේ තමයි ඉදිබුවා කියන එක බැලුවේ. ඊළඟට 8 වෙනි කාරණේ මහාන මස් කැපෙන කැත්ත හා මස් ලොඹුව යනු පංචකාමයට නමකි. කවර පංචකාමයටද යත් ඇසින් රස විඳ ඇති වූ ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ කාම සහගත වූ ඉච්ඡාකන්තා මනාපා කියලා අහලා තියෙනවනේ නේද? ඒක තමයි මේ සිංහලෙන් යන්නේ. ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ කාම සහගත වූ ඇල්ම ඇති කරගන්නා වූ රූපය වේ. කනින් රස විඳිය යුතු ප්‍රිය කාන්ත වූ මනාප වූ කාම සහගත වූ ඇල්ම ඇති කරන්නා වූ ශබ්දය වේ. නාසයෙන් රස විඳිය යුතු ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ කාම සහගත වූ ගන්ධයෝය. දිවෙන් රස විඳිය යුතු ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ කාම සහගත වූ ඇල්ම ඇති කරන්නා වූ රසයෝය. කයින් රස විඳිය යුතු ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ කාම සහගත වූ ඇල්ම ඇති කරන්නා වූ ස්පර්ශයෝය. සුමවේදයේ ආයුධයගෙන සාරා කැත්තහා මස්ලඹුව යැනි පංචකාම ගුණ උදුරා දමෝ යන අදහසයි. එතකොට මේක අපි ලියා ගන්න ඕනි කොතනද? ස්පර්ශාහාරය තියෙන තැන නේද අපේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්නේ නේද? එතකොට අන්න ඒකට උඩින් අට කියලා දාන්න. ස්පර්ශාහාරයට උඩින් අට කියලා දාලා එතනින් ලියා ගන්න ඔය මස් කපන කැත්තයි මස් ලොඹුවයි කියන එක නේද? මේක ඉංග්‍රීසි භාෂාවෙන් නම් දාලා තියෙන්නේ මේ බුචර්ස් නයිෆ් ඇන්ඩ් චොපින් බ්ලොක් කියලා. එතකොට ඒක 8 වෙනි කාරණේට අපි ආවා. ඔව් එතන. එක තැන තියෙන්නේ. මේක පෙලක් අය ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා ටෝච් හවුස් කියලා. ඒ කියන්නේ පද වදක දෙනවයි කියන්නේ. හැබැයි මැස් කතාව ඒක හොඳයි. ඒක ඒ කියන්නේ මේ කැත්තයි මේකයි කියන එක බැලුවහම. ඊළඟට 9 වෙනි කාරණේට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහාන මස්වැදල්ල යනු නන්දි රාගයට නමකි කියලා. සුමේදී ආයුධගෙන සාරා මස්වැදල්ල නැංගු නන්දි රාගේ දුරකරව යන අර්ථයයි. 9 වෙනි කාරණේ නම් අපි යමුම දන්නවා දැන් නේද? මොකද්ද මස්වැදල්ල? ඈ කය කියන්වල කබලිකාර ආහාරයනේ. අපි මෙච්චර දවසක් සාකච්ඡා කරේ මේක මස් වැදල්ලක් හැටියට බලන්නේ කියලා. මම මේ කොච්චර දැනලාද කියලා බලන්න තමයි ඇහුවේ. ඒක එකපාරට එන්න ඕනේ. මස් කැබැල්ල කියන එක තමයි මේ කබලිකාර ආහාරය. අපි මෙච්චර කලක් කතා කරේ මේ උත්තමාංශ සූත්‍රේ පටන් ගත්තනේ. අපි උත්තමාංශ සූත්‍රේ කිව්වේ මොකද්ද? තමන්ගෙම දරුවා කබලිකාර ආහාරය. මස් වැදල්ල කබලිකාර ආහාරය. ප්‍රියමනාපෝ කාන්තාවෝ පුරුෂයෝ දරුවෝ ඔක්කොම කබලිකාර ආහාරය. බල්ලා කුකුලා එළුවා ඔක්කොම කබලිකාර ආහාරය. මාළු ඔක්කොම සත්තු අය තියෙන්නේ ඕකට තමයි. එතකොට ඒක තමයි හොඳ උදාහරණයක් තථාගතයන් වහන්සේ දීලා තියෙන්නේ. බැලුවාම නන්දි රාගේ මස් වැදල්ල නන්දි රාගේ හොඳට භාවනාවේදී හොඳට මතකයට ගත යුතුද මේක තමයි කියලා ප්‍රශ්නේ. මේක තමයි අල්ලගෙන ඉන්නේ කියන එක නේද? එතකොට දැන් අපිට පේන හොඳටම තථාගතයන් වහන්සේ එහෙමනම් කබලිකාර ආහාරය කියන එක ගැන දේශනා කළා මේ විදිහට. මේවා ඇත්තට අපි බැලුවේ නැති වුණාට ප්‍රශ්නය මෙතනයි කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. මිනිස්සයන් කල්පනා නොකරට. එතකොට මහාන නාගරාජයනු කෙලෙස් ඇති කළ රහත් භික්ෂුවට නමකි. කබලිකාර ආහාරයනේ ලියාගන්න එපා. මනසෙන්ම මේ වෙලාවේ මතක තියාගන්න ආය කාටවත් ඇහුවොත් කියලා දෙන්න පුළුවන් වෙන්න. ඒකයි. ලියාගන්න ඕනේ නැහැ. ඔන්නම් ඉතින් නමේ කියලා දාගන්න පුළුවන්. ඉතින් මේ මේ මේක මතක තියාගන්න බැරි නම් මොකටද කියලා
හිතන්නේ.
සම්පූර්ණයෙන් ප්‍රශ්නේ දේ ආහාරේ පුද්ගලයෝ සත්‍යෝ කොමල මේක තමයි ප්‍රශ්නේ. ඔය පිටකෝපදේශයේ පෙන්නනවා මේ මනවඩනා රූපේ. ඔන්න පෙන්නනවා මනවඩනා රූපේ නිසා තමයි මට ඒක කියවනකොට පත්තු වෙලා ගියා. මනවඩනා රූපේ ඇත්ත නේනම් මේක නේද ප්‍රශ්නේ කියලා. අභිජ්ජා කාය ග්‍රන්ථය පැහැදිලි කරනකොට පැහැදිලි කරන පිටකෝපදේශයේ මනවඩනා රූපය නිසා මේ මනුස්සයාට ඇති වෙනවයි කියලා එකපාරටම ෆස්ට් ඇටැක් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් මම මේ කියුවේ. මේකේ මේක නිසා ෆස්ට් ලිවිනි ඇටැක් එක මේක ඇති වෙනවා. ඒ කියන්නේ මේක ඇති වුණාට පස්සේ පෙන්නනවා මේ සත්වයා ඇවිල්ලා මේක නිසා අභිජ්ජා කාය ග්‍රන්ථය ඇති වෙනවා. මේක ඇති වුණාම එතනින් කියනවා එක පැරග්‍රාෆ් එක ලයින් 4යි මේකේ තියෙන්නේ. ඒකේ කියනවා මේ ඒක එක එකක් ඇති වුනහම ඉතුරු හතරම ඇති වෙනවා. ව්‍යාපාද කාය ග්‍රන්ථය ඔක්කොම ග්‍රන්ථ ටික පරමාස කාය ග්‍රන්ථ එදන් සත්‍යාභි නිවේශ ගාය මේ හතරම එනවා කියලා. මේක තමයි කියනවා පළවෙනි ඇටැක් එක. මිනිස්සුකට ඇදෙන පළවෙනි ඇටැක් එක. මේක වැදුනට පස්සේ පෙන්නනවා මේ වෙලාවට මාරයට ඕන එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මේකට වැදිලා ඉවරයි. මාරයාගේ රේන්ජ් එකේ ඉන්නේ තියෙන්නේ මේක. මාරයාගේ ලෝකයට ඇතුළුලා ඉවරයි මේ මනුස්සයා. මේක වෙච්ච ගමන් බලන්න අපි හිතුවේ නෑ නේද මේවා ගැන. මේක වෙච්ච ගමන් වැදිලා ඉවරයි. තමන්ගේ ඒ වෙලාවේ මාරයාට ඕන එකක් කරන්න පුළුවන්. මාරයාට ඇත්තම කියනවා කරන්න දෙයක් නෑ. ආ මෙයා හරි කියලා මාරයාට යන්නයි තියෙන්නේ. මොකොත් එයාට කරන්න දෙයක් නෑනේ. මේක දෙන්න විතරයි මාරයාට තියෙන්නේ. මේක දැක්ක ගමන් මේ මනුස්සයා මේකට වැටුණා. මාරේ ඉනාවල වැඩේ හරි. දැන් මේක මං කියන්නේ ඕක කුකුල් කොටුවක්. මේ කුකුල් කොටුව ඇතුලේ තමයි අපි ඉන්නේ. හරි? එතකොට මේ කුකුලෝ මේ කෑම තියෙනවා නම් කකා ඉන්නවනේ. ඔය වැට ළඟට ගිහිල්ලා පනින්න හදන කුකුලෙක් තමයි මාරයට බලන්න තියෙන්නේ. ඒක බැලුවාම මේ වැට පනින්නයි හදන්නේ මූට කෑම ටිකක් දීපු ගමන් ආපහු කෑම කකා ඉන්නවා. මේ වැටෙන් පැනගත්තේ රහතන් වහන්සේ. රහතන් වහන්සේලා පැනගත්තා ඉන්නවා. මාර්ගඵලලාභී පොඩ්ඩක් උඩින් ඉන්නවා. හරි? වැට සම්පූර්ණයෙන් පනින්න ඕනේ නේ මේක බැලුවාම. නේද? ඉතින් කුකුල් කොටුවේ තමන් ඉන්නවයි කියලා හිතන්න ලොකු වැටක් ගහලා තියනවා. වැට පනින්න දෙන්නේ නැතුව ඉන්නේ මාර්යා. මාර්යා මුකුත් කරන්නේ නෑ. උන් අල්ලා පැත්තකින් තියනවා නෙමෙයි. මේ එන්න කියලා පොඩ්ඩක් කැම ටිකක් දෙනවා. මේක කකා ඉන්නවා. ඔච්චරයි.
ඉතින් භාවනාවට කරකුලින් හේතුව ඕක තමයි.
මේක නේ
මිනිස්සු භාවනාවට අපි දවසකට විනාඩි 5ක්වත් යදවන්නේ නැහැ කියන්නේ. ඔක තමයි.
මොකටද වැට පනින්නේ? මේ කෑම තිනවා කකා ඉන්නයි තියෙන්නේ. කෑම කනවා, කක්කි දානවා, කෑම කනවා, උත්සාහ කරනවා, කෑම කනවා, ලෙඩ වෙනවා. ඒක කර කර ඒකේ ඇතුලේ ඉන්නවා. ඔච්චරයි. ඔච්චරයි තියෙන්නේ. තව තව දේවල් කරනවා. ඉතින් මම ඕක කියන්න ඕනේ නැහැ. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහාන නාගරාජයනු කෙලෙස් නැතිගල රහත් භික්ෂු හට නමකි. නාගරාජතෙම සිටුවා නාගරාජයාට නොගසව නාගරාජයාට නමස්කාර කරවයි යන්නේ මේ අර්ථය. එතකොට මේ 10 වෙනි කාරණය ඕකේ ඩයග්‍රෑම් එක ඇතුලේ ලියන්නේ නැහැ. මේකෙන් මේ තුබහෙන් පිටනේ ඉන්නේ. එතකොට බලන්න ඒ 10 වෙනි කාරණේ අර මුලින් ලිව්වා නේද ප්‍රඥාව. ඒ ප්‍රඥාවයි ඒකට යටින් ලිව්වා 10 රහතන් වහන්සේ කියලා. පේනෝ නේද මේ ප්‍රඥාවයි නාගයයි දෙන්නම ඉන්නේ මේකෙන් එළිය නේද? මේක තමයි තුබහ. ඔය තුබහ ඇඳලා තියෙන්නේ. ඔය පල්ලෙහාන් ඇඳලා තියෙන්නේ තුබහ තමයි. පේනවා නේද? මේ ලොකුවට පිරමීඩ් එක හැටියට ඇඳලා තියෙන්නේ තුඹහ. ඇත්තරම කියනවා නම් මේක මේක මාක් කළත් මට ආවේ නෑ මේක තුඹහයි කියලා. පිරමීඩ් එක කියන්නේ හිටියේ ඔය මේ ගංගා නම් ගිනන් දැකලා තිනු මේක පාත්‍රයක් ඇතුලේ කෙනෙක් ඉන්නවා වගේ කියලා. මේක මේ බද්මසිරලට එහෙම ඔය මං ඉංග්‍රීසි භාෂාවෙන් සාකච්ඡා කරනකොට ඒක කරන මොහොතේ මගේ මනසට ආවේ මේක නේද තුඹහ කියලා. අපි කොච්චර දෙයක් දකින්න නැද්ද කියලා හිතන්න බලන්න. පිරමීඩ් එක අපේ ඔළුවට දාගෙන තියෙන පිරමීඩ්. පිරමීඩ් පිරමීඩ්. හරි? එතකොට මේක මේ සූත්‍රයේ කියන වෙලාවේදී කීමේ වටිනාකම බලන්න. ඒක කියන වෙලාවේදී ඒ මොහොතේ මට ආව මේ තුඹහ මේ තියෙන්නේ පහළ මේ ඇඳලා කියලා. ඒ තුඹහ තමයි කැරකි කැරකි මරණයට යන්නේ. උල පේනවනේ උඩට දාලා තියෙන්නේ මරණයට යන්න තමයි කියන්නේ. එතකොට දැන් අපිට මේ ඩයග්‍රෑම් එක දැන් හොඳට ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. මේකට පස්සේ තව භාවනා කරාට පස්සේ තව පොඩි දෙයක් එකතු කරනවා. ඒක රාතන් වහන්සේ ඊට පස්සේ දවසේ ඇවිල්ලා මට දුන්නා. පුදුමයි ඒක දැක්කහම. එතකොට ඒක දැන් දුන්නොත් එහෙම ඕගොල්ලෝ පොඩ්ඩක් මේ පිස්සු හැදෙන ගතියක් තියෙනවා. මේක බලන්න ගිහිල්ලා. උඩ ඉඩක් නැහෙනි. කැමති නම් උඩින් ලියන්න. කැමති නම් ලියා ගන්න උඩි. ඒ කියන්නේ මේකෙන් පිටත කියන එක විතරයි ඕන. එතකොට දැන් අපි එහෙමනම් මේක එකින් එක බලන්නයි යන්න ඕනේ. විස්තර කරන එකයි දැන් තින් දැන් හැමෝම ලියාගෙන තියෙන්නේ නේද? දැන් එතකොට අපි පටන් ගන්නවා. අපි පටන් ගන්න ඕනේ කොහෙන්ද? අපි දන්නවා කබලිකාර ආහාරයෙන් ඉඳන් අපිට ඇවිල්ලා ජාතිය ඇති වෙනවයි කියලා. අපි දැන් මේකේ නම්බර්ස් පිළිවෙලට තමයි යන්නේ. දැන් අපිට පේනවා මෙතන තියෙනවයි කියලා මේ අර සතර මහා භූතය කියන එක. සතර මහා භූතය තමයි ඔන්න ජාතිය ළඟ ඉපල්ලෙන් ලියාගත්තනේ අපි. සතර මහා භූතය කියන්නේ කවුක තමයි ඒක නේද? එතකොට දැන් අපි මේ සතර මහා භූතයන් ගැන අපි දන්නව භාවනා කරලා තියෙනවා. ආපෝ තේජෝ ආයෝ පඨවි කියන හතර නේද? එතකොට දැන් මේ කාර්යකේ රෝධේ හැදිලා තියෙන්නේ මෙන්න මේ සතර මහා භූතයන්ගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ වාහනේ දැන් අපි බලනවා මේ රෝධේ. ඔක කබල් රෝධයක්. ඔය ඉස්සරහා තියෙන රෝධේ ඇත්තම කියනවා නම් කබල් රෝධයක්. මතකද අපි කතා කරා මේක දෝෂ සහිතයි. ද්වේෂය නිසා දෝෂ සහිතව ඇති වෙච්ච රෝධයක් වෙයි තියෙන්නේ. උත්පත්තියෙන් පෙලක් අයට අසනීපයි නේද? උත්පත්තියෙන් පෙලක් අයට අසනීපයි, අස්සන්දයි, කන් අන්දයි, ඕවාගේ ඒවා තියෙනවනේ. උත්පත්තියෙම පෙලක් අයට එක එක ආදී රෝගයන් තියෙනවා, කැන්සර් ඒ වගේ එතන ඉඳන් ආපු දේවල් තියෙනවා බලුවහම. cold in the heart, aromaම ඒවත් කියනවා අපි නේද? ඒ වගේම අපි දන්නවා පෙලක් අයට හිම එකක් නැහැ. හැබැයි ඒ වුණාට අපිට එළියට ඇවිල්ලා ටිකක් වෙලා යනකොට ලෙඩ හතරක් තියෙනවයි කියලා නම් හැමෝම දන්නවා. මොනවද ඒ ලෙඩ හතර? මල මුත්‍රා පහළගේ කියන එක නේද? එතකොට එතන හතරයි. දැන් මේ ලෝකේ මිනිස්සයන් හොඳට භාවනා කළ මේ දියුණු වෙලා කියන්නේ මේ අර සිල්වත් බවට පත් වෙනවනේ. දන්නවනේ අවුරුදු 10කට බහිනවයි කියලා වයස මිනිස්සෙන්ගේ. බෑලා ඊට පස්සේ ඒගොල්ලෝ හොඳ වෙන්න පටන් ගන්නවනේ. හොඳින්න පටන් ගන්නකොට ඒගොල්ලන්ගේ ළමයින්ට අවුරුදු 20ක් වෙනවා. ඒගොල්ලෝ ඊට වඩා හොඳ වෙනවා. ඒගොල්ලන්ගේ ළමයින්ට වයස අවුරුදු 40ක් වෙනවා. ඔහොම වැඩි වෙලා වැඩි ඉන්න මේක 80000යි ලක්ෂේ ඔයගේ තවත් යනවා එහාට. එහෙම ගිහිල්ලා පල්ලෙහාට බයිනවා ආපහු 80000කට විතර. අන්න එතකොට තමයි ওই මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ලෝකෙට. එතකොට දැන් අපිට දෙපේනවා මේ කොහොම ගත්තත් දැන් ඒ කාලෙට හොඳටම ඉන්න ආයත ලෙඩ හතරක් තියෙනවායි කියන එකයි කියන්නේ. දැන් ඉන්න ආයත බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙන්නවා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඔය විදිහට ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ 48ක් වෙනකන් ඒවා කිව්වා. ඒකත් ඇත්තම කියනොත් නම් භාවනාව. ආදීනව භාවනාව ආදීනව බලනකොට ආදීනව සංඥා කියලා තථාගතයන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරා. ඕක මට හොඳට මතකයි. ඕක මම මේ සුමන සමන්දේවිය මට කිව්වා ඒ දවස්වල. සුමන සමන්දේවිය මාව මෙහෙ වුණා මේ ඉස්සරහට යන්න. ඒ සුමන සමන් දෙවියෝ මට කිව්වා දරුවා ඕක මේ හොඳට බලන්නේ කියලා ඔය ආදීන සංඥාව. ඉතින් ඒ පාර මම ඕක කොලේක ලියාගත්තා. ඒ කියන්නේ 48 වම මල් ළඟ තාමත් තියෙනවා ඒ කොලේ. මේ ඒකේ ලියලා මම ඉංග්‍රීසි සිංහල පාලි තුනෙන්ම මේක ලියාගත්තා. ඉතින් හරි අමාරුයි මම හොයාගත්ත පෙළක් වචනවල තේරුම එච්චරම නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් බලවම් ඩික්ෂනරි තියෙන එක ගහලා ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි 48 වම මතක තියාගන්න ඕන වෙන්නේ නැහැ. ඒකේ ටිකක් මතක තියාගන්න පුළුවන් නම් ඒ ඒක නිසා ඉතින් Tamanට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ලෙඩ ගැන මෙනෙහි කරනවා නම් ලෙඩු දකින්නවා නම් ඒ ලෙඩු දකින්න පුද්ගලයාට ඒ ලෙඩු දකනා ඉතින් ඒක ගැන හැඟීම් තියෙනවනේ සංඥා තියෙනවනේ. ඊට පස්සේ භාවනා කරන්න ගත්තාම ආදීනව සංඥාව ගන්න පුළුවන්. එතකොට ආදීනව සංඥාව ගන්නකොට මේක හරහා යනවා. ඔය චක්කු රෝගෝ සෝත රෝගෝ ගා ඔය විදිහට දිගට යනවා. එතකොට මට පුරුද්ද තියෙන හින්දා මම 48ටම මම යනවා. වරක් දන්නේ ඉතින් මේ කර්ම විපාක ආබාධා ඕපක්කමික ආබාධා ඔක්කොම තියෙනවනේ. එතකොට ඒ ටික ඔක්කොම උසු පරිණාම ද ආබාධා මේ ටික ඔක්කොම. එතකොට දැන් පේනවා මේවා විතරක් නෙමෙයි මේ කර්ම ඉර්ධිය වෙනස් වුණත් අපිට අතන තේනවනේ මේ උස්නයි කියනවා සීතයි කියනවා. බලන්න ඒ ටික බැලුවාම Tamanට තේරෙන අපච්චි මුන්න දුක් ගොඩකටද මේ අපි ඇවිල්ලා ඉන්නේ කියලා. පිච්චි පිච්චි ඉන්නවන් නේද? කර්මයෙන් වෙලා තියෙනවා, සීතෙන් පිච්චෙනවා, උස්නෙන් පිච්චෙනවා, මුත්‍රා කරන්න තියෙනවා, අසෝචි පිට කරන්න තියෙනවා. ඒ ඔක්කොම බලන්න ඕන. හොඳ කල්පනාවෙන් සීයෙන් යුතුව කල්පනා කරලා බලන්න ඕනි මට මෙන්න මේ වාගේ දේවල් තියෙනවා. මේව උරුමු කරගෙන තමයි ඇවිල්ලා තින්නේ. මට අද නැත්තම් හිතන්න මට ඕක හෙට හැදෙන්න පුළුවන්. මට මේ භවේ නැත්තම් ඊළඟ භවේ හැදෙන්න පුළුවන්. කලින් භවවල මට ඕන තරම් ඕක හැදිලා තියෙනවා. ඒක නිසා කාගේ හරි රෝගයක් දැක්කහම කල්පනා කරන්න එයා අපි සාමාන්‍යයෙන් නම් එයාට විතරයි ලෙඩ මට නැහැ. එහෙමනේ අපි ගන්නෙ. එයාට එයා කැන්සර් හැදිලා මැරෙනකොට කැන්සර් හැදිලා තියෙනවා. එයාට තමයි කැන්සර් මට නැහැ. ඔයාට ඕක හැදින්නේ නැහැ කියලා මනසක් කියනවා. අර මරණේ කතාව වගේම තමයි. හොඳට ගන්න එයාට හැදෙන්න පුළුවන් නම් මටත් සාධාරණයි. මගෙත් තියෙන ආපෝ තේජෝ ආය පටවි. එයාගෙත් තියෙන ආපෝ තේජෝ ආය පටවි. එතකොට අපි එතනින් එතනින්ම තමයි මේක පටන් ගන්නෙ භාවනාව නේද? එතනින්මයි පටන් ගන්නෙ. මෙන්න මෙතනට මේ වාගේ තත්වයක් තියෙනවයි කියන එක කල්පනා කරලා ගෙනියන්න පුළුවන්. ඊළඟට ඒකෙන් ඉතින් මෙතන බලන්න පුළුවන් Tamanට එක ආකාරයට බලන්න පුළුවන් පේනවනේ. ඉතින් මේක ගැන දෙතිස් කුණූපය අපි කරපු භාවනාවල් ඒ ඔක්කෝ භාවිතා කරන්න පුළුවන්. මෙතන රෝගේ විතරක් නෙමෙයි Tamanට බලා ගන්න පුළුවන් මේ ඔක්කෝම දේවල් මේ මලසිරු ස්වභාවයට පත් වෙන එක මේවා. එතකොට කායානුපස්සනාව උතනින් පත් වෙනව නේද? එතකොට කෙටියෙන් බලනවා නම් කොහොමද බලන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි. ඒ කියන්නේ අර ඔක්කෝම් බල්ලා බල්ලා අන්තිමට කියන්නේ මේක පඨවි, මේක ආපෝ, මේක තේජෝ, මේක වායෝ ඔච්චරයිනි කියන්නේ අන්තිමට. එතකොට අර දැන් මේ භාවනාව ඇත්තම කියනවා නම් ටිකක් දියුණු පුද්ගලයයි මේක කරන්නේ. දෙන්නයි මේ භාවනාව දියුණු පුද්ගලයාට බොහෝම ඉක්මනින් ඉහළට යන්න පුළුවන්. දියුණු වෙන්න වෙන්න ඒ කියන්නේ මුල දේවල් භාවිතා කරන්න මුල தත්ත්වයට. ඊට පස්සේ මේක මේ ධර්මයේ දැන් හුඟා ගැඹුරට යනවා. මේක එන්න එන්නම ධර්මයේ ගැඹුරට යනවා. මේක පෙන්නනවා මේක නිසා මේක සිද්ධ වෙන හැටි. අපි මේක සාකච්ඡා කරනවා. මේක ටිකක් ගැඹුරු ධර්මයක්. මේක පස්සට හොඳට භාවනා කරන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට මේක දරන්න පුළුවන් අය ඉන්නවා මෙතන. දැන් එතකොට දැන් මේක පෙන්නනවා පළවෙනි එක අපි මේ කබලිකාර ආහාරයෙන් ඇවිල්ලා තියෙන පාරේ තියෙන ජාතිය කියන මේ ආපෝ තේජෝ වායේ පටවි කියන හතර. ඊළඟට දෙවෙනියට අපි දන්නවා අපිට තියෙන්න ඕනි ප්‍රඥාව කියන එක නේද? ප්‍රඥාව කියන පීය අපි කොහොම හරි අතට ගන්න ඕනි. හොඳට මතක තියාගන්න. ප්‍රඥාව ගන්න පුළුවන් මේ කබලිකාර ආහාරයෙන් මම නෙවෙයි මගේ නෙවෙයි කියනකොට ඒ කියන්නේ අර පටවි ධාතුව මගේ නෙවෙයි කියනකොට ප්‍රඥාව අතට පිහිය අතට එනවා. ඊළඟට ආපෝ ධාතුව මගේ නෙවෙයි කියනකොට පිහිය අතට එනවා. වායෝ ධාතුව මගේ නෙවෙයි කියනකොට පිහිය අතට එනවා. තේජෝ ධාතුව මගේ නෙවෙයි කියනකොට පිහිය අතට එනවා. අන්න ඒක තමයි බලන්න තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා එතකොට පිහිය ප්‍රඥාව කියන එක පහලින් ලියාගත්තාම මේක පිහිය ගන්න ලේසි වාගේ. එතකොට දැන් අපිට ඊළඟට අපිට පේනවා තුන්වෙනි කාරණිය තමයි අවිද්‍යාව. අවිද්‍යාව අපි ලියලා තියෙන්නේ කොතැනද? ඉදං සච්ඡාබිනිවීස කාය ග්‍රන්ථයේ යට. ඒ කියන්නේ මොකද්ද? ඉදං සච්චාපි නිවේස කායද ග්‍රන්ථයේ තියෙන්නේ මොකද්ද? මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්ප්‍රප්පලාපා, ඒ ඔය ඔක්කොම ටික මේකට ඇතුළත්. දැන් මේ ලොකු ඩයග්‍රෑම් එක බැලුවොත් එහෙනම් මේ හුබහේ යට බේස් එකේ තියෙන්නේ ලොකුවට මේක නේද ලිවලා. ඒ කියන්නේ අර මනෝගේ උදාහරණේ ඇන්ටෙනා එක මෙහෙම බැස්සුවාම කාර් එකේ ඇන්ටෙනා එක ලොකු අර යට තියෙන එක ලොකුම ලොකුයි ඔක්කොම ටික චප්ප කරන්න පුළුවන් එතෙන්ට එන්න. දැන් එතකොට අපිට පේනවා මේක තමයි මේ ඩෝබා එක කියන්නේ අර දොරපොල්ල. දොරපොල්ල කියන එක. මේක ගලවන්න ඕනි කියලා. ඇයි මේක දොරපොල්ලක් වෙන්නේ? මුසාවාදේ දැන් මේක ඇතුළේ තියෙනවා කිව්වනේ. මුසාවාදේ කි හැදෙන්නේ කොහොමයි කිව්වද අපි? ස්පර්ශාහාරයෙන් එහෙම ඇවිල්ලා අපිට ඇතිවෙනවා වේදනාවක්. ඒ වේදනාව අපි සංඥාවෙන් දැනගන්නවා. ඒ සංඥාව හේතු කොටගෙන චේතනාවක් ඇති වෙනවා. ඒ චේතනාවෙන් අපි ඊළඟට මමංකාරයක් කරනවා මගේ කියලා. කකුල මගේ, බල්ලා මගේ, කුකුලා මගේ, කාර් එක මගේ, හස්බන්ඩ් මගේ, වයිෆ් මගේ, ළමයා මගේ. ඕවනික අපි කියන්නේ නේද? මමංකාරය කරාම දැන් මොකද වෙන්නේ? මුසාව. එතකොට මෙන්න මේ අපි දොරපොල්ල මෙතනින් ගලවලා දානවා මගේ නෙමෙයි. අපි පටන් ගත්තේ තාපෝ තේජෝ වායෝ පටවි මගේ නෙවෙයි කියලා තමයි පීය ගත්තේ. ආපෝ තේජෝ වායෝ පටවි තියෙනවා පීයක් අතට ගත්ත මගේ නෙමෙයි කියලා. දැන් මම මේ පීය පාවිච්චි කරනවා. හොඳට පීය දැන් බී හරි දක්ෂේ. ඊළඟට දැන් මේ ආපෝ තේජෝ වායෝ පටවි කියන්නේ මේක නිකන් කෑලි කෑලි නිකන් තද ගතිය තියෙන දේවල් වතුර ගතිය තියෙන දේවල්. දැන් මම මේකෙන් කපනවා මගේ මේ මනසෙන් එන සංඥාවෙන් එන කෑලි ටික මම කපාගෙන යනවා නේද? දැන් බලන්න මේ පීය මොම් ෂාප් පීයක් හොඳට කපන්න පුළුවන් හැම පැත්තෙම. එතකොට දැන් මේක තමයි මේ පොල්ල ගැලෙවුවාම තමයි මේක පේන්නේ. නැත්තම් මමංකාරය කරනකම් මේක අපිට හිතෙන්නේ මේක මගේ නෙවෙයි. මගේ නම් ඉතින් මං ඒක බදාගෙන ඉන්නවා. මගේ නෙවෙයි කියලා හිතෙන්න මේ දොරපොල්ල ගලව ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේකින් කියවෙන්නේ නෑ අවිද්‍යාව ඉගලුවයි කියලා. දොරපොල්ල විතරයි ගත්තේ. දොර නෙමෙයි. දොර තාම වැහිලා තියෙන්නේ. එළිය ආලෝකයේ තියෙනවා. හැබැයි දොර පොල්ල යන්තම් ගලව ගත්තා විතරයි. එළියට පැන ගන්න පුළුවන් වෙන හොඳට මතක තියාගන්න. නැත්තම් කෙනෙකුට හිතුවොත් එහෙම අවිද්‍යාව ගලව ගත්තයි කියලා. ඒ කියන්නේ රහත්. අවිද්‍යාව ගලව ගත්තේ නැහැ. පොල්ල විතරයි ගලව ගත්තේ. ඒතර මමංකාරය අයින් කරයි කියලා හිතන්නකො. මමංකාරය යම්මාංකාරයකට හැංගීමක් ඇති වුණා. මේ තණ්හා මම දුක්ති මම පැත්තෙන් අඩු ගානේ මේ දික්ටි මම කියන එක. ඒ කියන්නේ රහතන් වහන්සේ මේක ලියලා තියෙන උඩින් නෙමෙයි නේද ලියන්න කියලා තියෙන්නේ. කියලා තියෙන්නේ පහලින් ලියන්න කියලා. ඒකේ අර්ථය මොකද්ද? පහල තියෙන්නේ කවුද? අහංකාරය නේද? උඩ තියෙන්නේ මමංකාරය. එතකොට අහංකාර පැත්තෙන් තමයි මේක අයින් කරගන්න. එතකොට දික්ටි මම කියන එක තමයි මේ අයින් කරගන්නේ අපි උත්සාහ කරලා කරගෙන යන්නදී. එහෙමනම් අපි දන්නවා ඉස්සෙල්ලා ගහන්න ඕනි තැන කොතනද කියලා. ගලවන්න පටන් ගන්නකොට දැන් මේකේ තියෙන්නේ මේක සුද්ධ කරන මේ හුබහ කඩන්න ක්‍රමය මේ තියෙන්නේ. හුබහ කඩන්න මුලින් පටන් ගත්ත මේ જાතියෙම්ම කඩාගෙන එන්න. ඒක කඩාගෙන එනකොට අපිට එනවා මේ ප්‍රඥාව කියන පීය භාවිතා කරලා දැන් මේ මමංකාරය නිසා ඇතිවෙනා වූ මගේ ගතිය තියෙනවනේ. මං බෙන්ස්කාරකේ යනවනම් මං බෙන්ස්කාරකේ යනකොට බෙන්ස්කාරකේ යන හිඳ මන් නම් බෙන්ස්කාර ගන්නෑ. කවුරුවත් වටහා ගන්න එපා බෙන්ස්කාරකක් තියෙනවා. කවදාවත් තිබුණේ නෑ, අදත් නෑ. ඒකේ මම යනකොට මං ගිහිල්ලා බහිනකොට ඉතින් අර ඕනමන්ට් එක දාගත්තා වගේ තමයි. ඉතින් මං කල්පනා කරනවා මේ බෙන්ස්කාරකේ යන මාත්‍යා ලොකු මාත්‍යා අන්න අහංකාරය එනවනේ. ඒකින්ද ඇත්තම කියනවනම් මේව අඩුවෙන්න ඒවත් බහැලා යන. ඒව අඩුවෙන්න යන්තරෝධ හතර කරගෙනවනම් ඇති. එතකොට අහංකාර ගතියත් ඔක්කොම බහැලා යනවා. එතකොට දැන් බලන්න මේ වස්තු මම කියලා අරගෙන තමයි මේක හැදෙන්නේ. නිකම්ම නෙමෙයිනේ ඇති හැදෙන්නේ. එතකොට දැන් මේ අපි මේ කෑල්ල අයින් කරගෙන යනකොට තුන ගැලෙව්වට පස්සේ දැන් අපිට ඊළඟට මොකද්ද තියෙන්නේ? තුනෙන් පස්සේ අපි යනවා හතරට. තුන අයින් කරපු ගමන් මට මොකෙද්ද මේක පාටම මැඩිය පේන්නේ. තුන අයින් කරවාම තමයි මැඩිය පේන්නේ. මට එක කාලයක් තේරුණා ඇත්තෙම කියනවා නම් දියුණු මානසික දියුණුව ඇති වුණාට පස්සේ අනේ මං ඉන්නේ හරි තරහින් ඉන්නේ මම මේ සෑහෙන පොඩක් ඉස්සර කාලේ කතාවක් කියන්නේ මට තේරුණා මේ මං හරි තරහකින් ඉන්නේ මේ බැලුවාම මේ හුඟාක් වෙලාවට බැලුවාම මම භාවනා කරන වෙලාවට මං හරි සැපයි මම බොහොම හොඳට ඉන්නවා ඒක ඉවර වෙලා ගිහින් බැලුවාම මේ හරි තරහකින් මං කොහොමද මේ මට ඉස්සර නැතුව මේ තරම් තරහක් දැනෙන්නේ කොහොමද තරහ තියෙනවා කියලා කියන්නේ මේ තරහ වෙලා ඉන්නවා රණ්ඩු වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මම දන්නවා මට මේ ක්‍රෝධය කියන එක හරියට මේ තැන් තැන් වලින් මට පේනවා. ඒ කියන්නේ මේ අපි කිව්වා නේද උදේ කලින් මේ පටන් ගත්ත දවස්වලම අපි මේ කකුල දිගාරින්නේ මොකද කියලා. කකුලන්නේ මොකද කියලා. මේක දුක්ඛේ තේින්න තමන් දන්නවා මම ඉන්නේ දුක් විඳ විඳ කියලා. දුක්ඛේ ස්පර්ශ වෙලා අපිට ලැබෙන්නේ මොකද්ද? දෝමනස්සේ. එතකොට මට පේනවා මට හැම තිස්සෙම වැඩි වැඩි මං ඉන්නේ දුක්ඛේමයි ස්පර්ශ වෙන්නේ මට. දුක්ඛේ ස්පර්ශ වෙවි මං දෝමනස්සේ වෙවි ඉන්නේ. මං දෝමනස්සහගත නම් ඉතින් මං ක්‍රෝධ සහගත ඒ ස්වභාවයෙන් නේද ඉන්නේ. අනේ අපි හැමෝම ඉන්නේ අන්න ඔය විදියයි. මාර්ගඵල ලැබුවත් පළවෙනි එක ලැබුවත් ඕකේ ඉන්නවා. මේක හරි දරුණු රෝගයක්. පේන්නේ එතකොට තමයි. දොරකොල්ල ගැලෙව්වට පස්සේ ඔන්නේ අන්තම් පේනවා මොන දුකක් විඳිනවද මම මේ ඉන්නේ කියලා. මම මේ තරහ වෙවි ඉන්න මේ මනුස්සයාට හංගන්න බෑ. නෑ ඒක නෙමෙයි මේ කියන්නේ. මාර්ගඵල මාර්ගචිත්තය ඇතිවෙච්ච පුද්ගලයාට තමාට ඇතිවෙන්නා වූ මේ චිත්තචෛතසිකයන් එයා දන්නවා. ඒ පුද්ගලයා දන්නවා මට මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. එයා කල්පනා කරන මම ඉස්සර දැන් මම ඉස්සරට වඩා හොඳයි. හැබැයි මම මොකටද මට මේ තරහ යන්නේ? තරහ යන්නේ කියන්නේ ඉස්සරට වඩා තරහ යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. වරදවට ගන්න එපා. තරහෙන් ඉන්නවයි කියලා මෙයා හඳුනා ගන්නවා. සංඥාව හොඳයි පිරිසුදුයි. මෙයා දැනගන්නවා මට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම රෝගයක් තියෙනවායි කියලා දකින්න. ඒක ඉන්නේ නෑ මේ දොරකොල්ල ගලවනකම්. මොකද එතකොට ඉස්සරලා කියන්නේ ඇවිල්ලා මම නෙමේ තරහ ගිහිල්ලා තියෙන්නේ. මේ අනිත් මිනිස්සු නිමාව අවුස්සන්නේ අනිත් මිනිහට බණින එක නිසා මම මේ මිනිහට බැනබැන ඉන්නවා තේරුණයි මම අනිත් මිනිහට බැනබැන ඉන්නකොට මේක තරහ ගස්සනේ උඹේ මාව විනාශ කරන්නේ උඹේ මම ක්‍රෝධය කියන එක මම මේක කර කර අනිත් මිනිහටයි දාගෙන මම රෝධ කරකෝ ඉන්නේ මේක ගලවපු මිනිහට තේරෙනවා දැන් යම්කිසි අදහසක් ඒ පුද්ගලයාට තියෙනවන්නේ මේ බැංකුවක් නැහැ තව මිනිස්සෙක් නැ මේ විදිහට මම මේ කතා කරන්නේ සම්පූර්ණයෙන් නෙමෙයි යම් වූ අදහසක් තියෙනවා මේ පුද්ගලයා ගැන මේ දේ ගැන අර දෘෂ්ටිය කැපීම නිසා යම් කිසි දෙයක් එළියට ඇවිල්ලා තියෙනවා ඒක පැහැදිලි කරගන්න හොඟ දෙනකොට අමාරුයි මාර්ග චිත්තයන් ඵල චිත්තයන් ඇති වුණාට පැහැදිලි කරගන්න අමාරුයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒක හැබැයි තේරෙනවා හොඳ සැපක් තියෙනවා හොඳ පහසුවක් තියෙනවා මේකයි කියලා තේරෙනවා මො මෙහෙම දෙයක් තියෙනවා දැයිද නම් මේ මනුස්සයාට දැන් ප්‍රශ්නේ මොකද්ද මේ වෙලාව දැන් මෙයාට පේනවා දැන් වෙන කෙනෙක් නෙවෙයි මෙතන මේ ඇහැ තිබුණා රූපේ තිබුණා මොකද මාර්ග චිත්තය ඵලයක් ලැබෙනකොට මේ මනුස්සයාට අවබෝධයක් තියෙනවා ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඇහැයි රූපය ගැටලා චක්කු විඥානයක් ඇති වුණා මෙතන යම්කිසි සකස් කිරීමක් විතරයි තියෙන්නේ මෙතන මේ විඥානය කියලා එක්කෙනෙක් මේ ඇතුලේ ඉඳගෙන සාමාන්‍ය මනුස්සයෙක් කල්පනා කරන්නේ මේ දිගටම පවතිනා වූ විඥානයක් කියලා එකක් තියෙනවා මේ විඥාණය ඒක හරියට නිකන් මේ ලොකු පොල්ලක් වාගේ තමන් හිතාගෙන මන් දන්නේ මොකක් කොහොමද විස්තර කරන්නේ කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ ඊට පස්සේ මෙයා කල්පනා කරන්නේ මේක ඉඳගෙන තමයි අන්න මං රූපේ බැලුවා මේක ඉඳගෙන මං ඔන්න සද්දේ ඇහුවා අන්න එහෙමයි එයාගේ හිතilla තියෙන්නේ දැන් අනිත් පුද්ගලයාට පේනවා මේ ඇහැ රූපය ගැටලා චක්කු විඥාණය කනයි සද්දය නිසා සෝත විඥාණය මෙන්න මෙතන එකක් හැදුණා අර දැන් මාළකීය සකස් කරාය කියලා. අන්න ඒ වගේ එක එක පුද්ගලයාට පේනවා සකස් කළාය කියලා මේ දේ. සකස් කිරීමක් තියෙනවා සකස් කිරීමක් තියෙනවා නම් ඉතින් මං අර මිනිස්සයා කියලා දාගෙන යන්න ඕනේ නැහැ නේද? දැන් ඒ කියන්නේ හරියට මේ එක්කෙනෙක් බත් ගොට්ටක් හැදුවා. තව කෙනෙක් කිරි ගොට්ටක් හැදුවා. අන්න ඒ වගේ. එතකොට බත් ගොට්ටත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ නේ අපි. අපි රණ්ඩු වෙනවනේ කාත් එක්කද? මේ ධාතු හතරක් එක්ක නේද? අර මිනිස්සයා කියා බනින්නේ කාටද? ආපු තේජෝ ආයු පටවි අනේ බලාගෙන ගියාම ඕගොල්ලෝ අපි ගහට ගිහිල්ලා බනිනවාගේ නේද ගහකට ගිහිල්ලා බනිනවාගේ වැඩක් හොඳට බැලුවාම එතන මිනිස්සෙක් නැහැ සත්වයක් නැහැ අපි මනසෙන් බැලුවාම මේ විඥානයක් දැන් එයාත් ඒක සකස් කරන එක්කෙනෙක් නේ. මේකට ගිහිල්ලා බය. ඉතින් තරහා ගියාම අර මිනිස්සු කියනවා නේද ගහකට කොට ගිහිල්ලා බනින්න කියලා. ඒකේ අර්ථයක් තියෙනවා බැලුවාම. ඊනේ බැනගත්තා වගේ ගහකට කොට ගිහිල්ලා දැන් ගියා මනු ලංකාවේ තියෙනවා නේද මිනිස්සු කියනවා නේද මුල්ලකට ගිහිල්ලා බනින්න කියලා. ඉතින් පඩවි ධාතුව අපෝ ධාතුව. ඉතින් මිනිස්සුන්ට තේරෙනවා මේක බැනලා වැඩක් නැහැ කියලා. අන්න ඒ වගේ දෙයක් මේක තියෙනවා. එතකොට දැන් මේ දොරකොල්ල ගැලවීමට පස්සේ අපිට පේනවා මෙන්න මේ මැඩියෙක් පෑයෙනවායි කියලා. එපාර මේ මැඩියව අයින් කරනවායි කිව්වහම අපිට පේනවා අර පිම්බෙන මැඩියනි ක්‍රෝධිය තමයි මේ අයින් වෙන්නේ. ක්‍රෝධිය මතු වෙනවා. ක්‍රෝධිය අයින් වෙන්න මෙයා උත්සාහ කරනවා. මේ මනුස්සයාට හරි පහසුකුත් තියෙනවා. මොකද්ද මේක මේ විදිහට මෙයාව අයින් කරගන්න ඉස්සෙල්ලා මේ මනුස්සයා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කනේ දුක්ඛ සත්‍ය කියන එක දැකලානේ තියෙන්නේ. අන්න ඒක නිසා දැන් මෙයාට අනිත් අය ගැන මෛත්‍රියක් එහෙම එකකුත් තියෙනවනේ. කරුණාවක් තියෙනවනේ නේද? හැමෝටම ඇති කරගන්න පුළුවන්. මාර්ගඵල නොලබුවාට මිනිස්සුෙන්ද කරුණාව ඇති කරගන්න පුළුවන්. කරුණාවන්ත මිනිස්සු කොච්චර ඉන්නවද ලෝකේ නේද? කරුණාව වඩලා තියෙන. ඒක පාවිච්චි කරන්න. තමන් වඩලා තියෙන කරුණාව පාවිච්චි කරන්න. තව තවත් කරුණාව වඩන්න. ඒ කරුණාව වඩනකොට මේ ක්‍රෝධය කියන එක යනවනේ. මේක නැති කරන්න පුළුවන් ක්‍රමයේ තමයි කරුණාව. මෙත්තාව වඩලා මෙත්තාවෙන් අපිට යන්න පුළුවන් ව්‍යාපාදේ අයින් කරලා කරුණාව තියෙනකොට කෝධිය ගලවල යනවා. දැන් මේ මනුස්ස අපිට තරහ ගිහිල්ලා අපි මුගාක් නඟලන්නේ මොකද? අපි මිනිස්සුයෙකුට කියනවා මිනිස්සු මෙන්න මේක කරන්නයි කියලා නේද? කරන්නයි කියලා දැන් ළමයිකට හිතන්නකෝ අම්මා කෙනෙක් පුතාට කියන පුතේ ගාන හදන්න කියලා. ගාන හදන්න කියන එක හොඳයි. කරුණාව හොඳයි. ඊට පස්සේ ඕකට ඇලෙනවා නේද උත්තරේ ගාන හදලා උත්තරේට ඉරිකයිලි ගහලා දෙක දෙන්න ඕනි කියලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. තරහ යන්නේ අරක කලේ නැtei කියලා. ඒ කියන්නේ අපි ළමයාගෙන් සංස්කාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ සංස්කාරය බලාපොරොත්තු වෙලා ඒ සංස්කාරයේ ප්‍රතිඵලයට ඒකෙන් හැදෙන දෙයට අපි ඇලෙනවා. රහතන් වහන්සේ කියන්නේ කරුණාව තියාගන්න ආලය අත්හරින්න. ආලය අත්හැරියාම කලේ නැත්තම් ඉතින් එයාගේ දුක එයා විඳිනවා. ඒකයි ඒ නිසා මේ හැපි හැපි ඔළුව ගහගෙන මැරෙන්න ඕනේ නැහැ. විභාගෙත් අපි තුම එකක් පේල්ුණයි කියලා. ඊට පස්සේ ආදි තේරුම් ගන්නේ නේද? අන්න ඒක ඉතින් ඒකට අපිට තියෙන්නේ කියන එක. යුතුකම් මේකම තමයි හස්බන්ඩ් වයිෆ් ට තියාගන්නත් ඕනි වයිෆ් හස්බන්ඩ් ට තියාගන්නත් ඕනි අම්මා තාත්තා ඔක්කොටම තියෙන්නේ මේකයි. අම්මා කෙනෙකුට කියනවා අම්මේ ඔවා කන්න එපා අම්මට ඩයබටික් අරගයි මේකයි කියලා කියනවනේ. කියන දේ අහන්නේ නැහෙනි. ඈ අහන්නේ නැtei කියලා අම්මට ගහන්න යන්න ඕනි නැහැ. මොකද බනින්න යන්න ඕනි නැහැ. අම්මා දැනගන්න ඕනි මේක මෙහෙමයි කියලා කරුණාවෙන් කියලා දුන්නා. ඒකේ ප්‍රතිඵලයට ඇලෙන්න යන්න එපා. වලකා ගන්න පුළුවන් ගෙදෙට්ට සීනි ගේන්න නැතුව ඉන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් නේද? අම්මගේ ප්‍රශ්නේ උඩ අම්මා කන්නේත් නැහැ මං කන්නේත් නැහැ. ඒ විදිහට ඒ වගේ දියත් ඒ වගේ උපක්‍රමයක් භාවිත කරාට කමක් නැහැ. හැබැයි ගෙනල්ලා ඉවර වෙලා ඉතින් අම්මට කියන්න එපා මේ ටොපි තියෙනවා මේ අපි කනවා අම්මා කන්න එපා කියලා ඉතින් මමත් අතහරිනවා අම්මත් අතහරින වැඩේ හරිනේ. අන්න තමයි කරුණාව කියන්නේ. මේ මොනසයට මේක ගෙනාවොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ වගේ තමන් එක එක දේවල් තමන්ට භාවිත කරන්න පුළුවන්. ඕක කාටවත් ඇවිස්සෙන්නේ නැහැ ගෙනාවි නැත්තම්. මොකක් හරි gedara තියෙනවා නම් තමයි මේ මනුස්සයාට උනත් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. නැත්තම් කවුරුත් ඔය ඉවසගෙන ඉන්නේ. දැන් අහේනි කාලේ මිනිස්සු ඉන්නේ මොනවා හරි පොත්තක් කාලා හරි නේද? අන්න ඒ වගේ කරුණාව පවත්ත මම මේ පොඩි පොඩි උදාහරණ දුන්නේ ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඕගලන්ටම හිතා ගන්න පුළුවන් මේක කරන කලියුතු දෙය කියන එක. එතකොට ඒක අයින් කරගන්නේ කියලායි කියන්නේ. දැන් අපිට පේනවා දැන් එහෙනම් මේක හරියට නිකන් මේ පිහිය අරගෙන කපාගෙන යන ක්‍රමයක් තියෙනව නේද? මෙන්න මේකයි වැදගත්ම දේ. මේකේ වැදගත්ම දේ පිහිය අරගෙන කපන්න පටන් ගන්නෙ කොහේද කියන එක. පළවෙනිම කපාගත්තා පඨවි ආපෝ තේජෝ වායු නේද? ආපෝ තේජෝ වායෝ පඨවි. ඊළඟට දෙවෙනියට ඒ කියන්නේ මමංකාරය කරන්නේ නැති වෙනකොට ප්‍රඥාව කියන පිහිය මගේ අතට එනවා. මගේ නෙවෙයි කියනකොට ප්‍රඥාව, ප්‍රඥා දිට්ඨානිය මතකයි අපි භාවනා කළේ. අන්න ඒක භාවිතා කරනවා මෙතෙන්. දැන් මේක භාවිතා කරනකොට මට මේ අවිද්‍යාවේ දොරගුල ගලව ගන්න පුළුවන්. මතකද ප්‍රඥා දිට්ඨානිය තියෙන තැන අර ඩයග්‍රෑම් එකේ. අන්න ඒක තමයි භාවිතා ගන්න. ඒක මේක කිට්ටුව නේද තියෙන්නේ. අන්න ඒක භාවිතා කළා තමයි මේක ගලව ගන්න. ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. මේ එක ඩයග්‍රෑම් එකක් ඕගොල්ලන්ට මේ අනිත් ඩයග්‍රෑම් එක උඩ තියන්න පුළුවන්. මේ ආහාර ගන්න පුද්ගලයාට මේ ඩයග්‍රෑම් එක හරියට ඒ තියෙන තැනින් තිබ්බොත් එහෙම ඕගොල්ලන්ට පේනවා. අමාරු වෙයි හැබැයි මේක ඔක්කොම ටික හිතන්න ගත්තාම සාමාන්‍ය ඕන වෙලාවට තියලා ගන්න පුළුවන් ඒ ඒ ඒ රෝගයට ඒ බේත තියෙනවා. මේක කරාට පස්සේ මට වෙනම් ක්‍රෝධය අයින් කරගන්න ඕනි මං. එතකොට දන්නවන් ක්‍රෝධයට බේත කරුණාව මට ඇති කරගන්න පුළුවන් කියලා නේද? මේක ඇති කරගත්තට පස්සේ හතරවෙනි කාරණය මේක අයින් කරාට පස්සේ ඊළඟට දැන් තියෙන ප්‍රශ්නේ තමයි සැකය. මේ සැකය කියන එක ඇති වෙනවා මානීය හේතු කොටගෙන. දැන් ඔන්න අපි මේ නීවරණේ පස්වෙනි එක තමයි අපි මේ බලන්නේ. මානීය හේතු කොටගෙනත් සැකය ඇති වෙනවා මේ රහතන් වහන්සේ කිව්වේ. අපිට විවිධාකාරයෙන් සැකය ඇති වෙනවනේ. දැන් ධර්මයේ සම්බන්ධයෙන් සැකය ඇති වෙනවා. මෙතන සැකය කිව්වහම හරි විශාලයි. ඉතින් මේකේ මානෙන් සැකේ ඇති වෙනවා කියලා රහතන් වහන්සේ කිව්වා. එතකොට මේක සැකේ ඇති වෙනවා තව තියෙනවා මේ මල්ලංගේ කොළේ මං ගෙනල්ලා නැහැ මේ අභිධම්ම පිටකේ පဋාණ පාළියේ. පဋාණ පාළියේ තියෙනවා ඒ අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ සැකේ ඇති වෙන්න පුළුවන් අනිත් කාරණා එහෙම පෙන්නලා තියෙනවා. ඔය දික්ටි පැත්තෙන් ඇවිල්ලා එකක් තියෙනවා. ඔයගේ ඒ වගේ සම්බන්ධතාවයන් තියෙනවා. අපි දැනට මානෙ නිසා සැකේ තියෙනවා. ඒ වගේ දේවල් හිතාගන්නකො නේද? ඉතින් මේ සැකේ කියන එක ඇත්තෙම කියනවා නම් මට මේ ඔය කුක්කුච්චේ තිබුණත් ඇති වෙනවනේ. මට නිකන් දැන් මං ඔන්න විභාගයක් කරන්න යනවා. විභාගයක් කරන්න ගියාම ඔන්න දැන් මට ඇති වෙනව නේද මේ මං හරියට කළාද? මං පාස් වෙයිද? එහෙම හැංගීමුත් තියෙනව නේද? දැන් මේ උද්දච්චය පැත්තිනොත් ඉතින් ඕක කැරකිලා එන අවස්ථාවල් තියෙනවා. ඉතින් අපිට දැන් සැකේ කියන එක මූලික වශයෙන් පැහැදිලි කරන්නේ ලොකු මේක තමයි. බුදුහාමුදුරෝ ධර්මයේ සංඝයා වහන්සේලා ආදී වශයෙන් සැකේ තියෙනවා. මේක හරිද මේක වැරදිද කියලා ඒ විදිහට සැකේ තියෙනවා. එතකොට මේ විචිකිච්ඡාව කියන එක තියෙන එක නැති කරගන්න ඕනේ. අපි දැන් මෙතෙන්දී අපි බැලුවාම මේ සක්කාය දිට්ඨියේ කියන එකේ ගත්තාම අර තියෙනවනේ අපිට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියලා එතන තියෙනවනේ නේද? එතකොට හිතන්නකො මෙතන ඒ සැකයයි කියලා. ඒ කියන්නේ දැන් ධර්මයක් අවබෝධ වෙච්ච පුද්ගලයාට තේරෙනවා මේ ධර්මය හරියටම හරි. මෙයාට ඒ සැකය කියන එක නැති වෙනවා. අන්න ඒ කියන්නේ කල්පනා කරන. ඒකෙන් කියවෙන්නේ ඕගොල්ලන්ට මේ සැකයන් ඔක්කොම නැති වෙනවායි කියලා. ඒ සැකේ දැන් මට එකක් තේරෙනවා. එක දෙයක් මේ බුද්ධ ධර්මයේ මේක හරි කියලා ඔන්න එකක් තේරීමක් තියෙනවා. ඒක නිසා බුද්ධ ධර්මයේ මුඛා ඇවිල්ලා කිව්වා හරිමයි කියන එක තමයි මේ මනුස්සයා කියන්නේ. ඒක අවබෝධය ඇති වෙච්ච මනුස්සයා. එතකොට ඒකෙන් කියවෙන්නේ මේ මුළු බුදු දහම මට අවබෝධ වෙලා මේ ධර්ම දෙකක් මේකද ධර්මයේ මේකද ධර්මයේ කියලා තෝරගන්න බැරුව සැකයක් ඇති වෙන්නේ නැtei කියලා. එතන තියෙනවා වෙන කතාවක්. ඒ ධම්ම මච්චිරිය උඩ ඇති වුණා වූ ප්‍රශ්නයක් තියෙනවා. මේකද හරි රාතන් වහන්සේ කියන එකද හරි මේ මට පේන මගේ ප්‍රඥාවෙන් එන එකද හරි. ඒක ගැන කලබලයක් කරගන්න එපා. මේ කියන්නේ බුදු දහම හරි කියලා තථාගතයන් වහන්සේ හරි. දැන් මේ අඬ අඬා කිව්වා නේද මේ ටිකකට ඉස්සෙල්ලා මෙහෙම බුදුහාමුදුරුවෝ ගැන හරියට මෙතන ඇහුණානේ කිව්වේ මේ මෙහෙමයි කියලා ශ්‍රද්ධාව මේ විදිහට ඇතුණායි කියලා. අන්න ඒකක් ඇතුණාට පස්සේ එකක්වත් වුණා නම් හරි. ඒ කියන්නේ ආයසකයක් නැහැ. අම්මා මුත්තා කිව්වත් මේ ඩොලර් කෝටියක් දෙනවා කිව්වත් බුද්ධ ධර්මයේ අතහැරලා මේව කරමින් මේ මිනිස්සයා ඒක අතහරින්නේ නැහැ. එන්නේ ඒව ඔක්කොම ගලවලා යනවා. එතකොට මේ බලාගෙන ගියාම දැන් මෙච්චර වෙලා අපි ගහලා තියෙන්නේ කොයි පැත්තද කියලා බලන්න මේ වාහනේ. ඔක්කොම අර දිරච්චි කෑලි තියෙන පැත්තේ නේද ගහලා තියෙන්නේ. ජාතිය කිව්වා, මේ ජරාව කිව්වා, ඈ ඒ හරි ලෙඩ වෙලා තියෙන පැත්ත, ඒ දෙක අතර මරණය තියෙන පැත්ත, ඈ ඔක්කොම පහල. ඒ කියන්නේ සරස පරිත්‍යාය කියන ධර්මයෙන් පහල ඇති වෙන්නා වූ ඒ කොටස. ඒ කියන්නේ දිරාගිච්ච ගිය පැත්ත දිහා බලලා තමයි මේක කරන්න පුළුවන්. උඩ තිනේම තාම දිරලා නැහැ. කබලිකාර ආහාර මට හොඳ සප්ලයි එකක් තියෙනවා නේද? සල්ලි දුන්නා ගත්තා. ආපහු රිප්ලේස් කරනවා. එතකොට දැන් මට දැන් මේ මං ගුණවිච්ච ගෑම කකා ඉන්නේ නැහැ. ගුණවිච්ච ගෑම කන්න අවස්ථාවලුත් එනවා. මං අලුතෙන් එකක් ගන්නවා මේක රිප්ලේස් කරන්න. හැබැයි මේ බර්ත් එකෙන් හම්බෙච්ච එක නම් රිප්ලේස් කරන්න බෑ. නේද? 80ක් 90ක් යනකම් මේක දිර දිරා යනවා. එහෙනම් දිරච්ච පැත්තට කඩලා දැන් බිල්ඩින් එකක් කරනකොට මිනිස්සු කඩන්නේ මේ ඉස්සෙල්ලාම දිරච්ච පැත්තද හොඳ පැත්තද? දිරච්ච පැත්ත නේද? දිරච්ච පැත්ත කැඩුවොත් තමයි ඉතින් මේක පළක් කියලා ඉතින් කඩන්න ඕනේ නැහැ. කැඩිලා ඉවරයි. මේ කියන්නේ ඒ තරමට දිරලා ගිහිල්ලා. දැන් ඉන්ටර්නෙට් එකේ අය සම්බන්ධ වෙලා ඉන්නවද? ආ චින්තා?
ඔව් ඉන්නවා ඉන්නවා.
හරි. එහෙනම් මයික් එක මියුට් කරගන්න.
පොඩක් ඒක ඔබේසේ කර කියනවා.
ආ ඔබේසේ කරත් ඒක ඉන්නවා කනෙක්ට් වෙලා ඉන්නවා. හරි. දැන් අපි අපි බැලුවා මේකේ මේ සැකේ කියන එක. අපි එතනට නිකන් නෑවෙ නේද? සැකේ කියන එක ගලව ගන්න ඕනි කියන එක කිව්වා. මේ සැකේ කියනකොට අපි දන්නවා මේ සංස්කාරය කියන එක ඇවිල්ලා බිඳේද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා නේද? හදපු සංස්කාර මතකද බයෙන් අල්ලගෙන ඉන්නවයි කියලා කිව්වම සංඥාවන් වල බයෙන් අල්ලගෙන ඉන්නවා කියන එක. එතකොට සැකේ. දැන් ඊළඟට පස්වෙනි කාරණය. හයවෙනි කාරණය ඉඳ තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කිව්වහම අර අපි දන්නවා මේ කාමච්ඡන්දය කොහොමද පැහැදිලි කරන්නේ? මහණෙනි සුබ නිමිත්තක් ඇත. එහි නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව නූපං කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසත් උපං කාමච්ඡන්දයාගේ වැඩි දියුණුවේ පිණිසත් හේතුයි කියලානේ තථාගතයන් වහන්සේ දේශනා කළේ නේද? ඒ කියන්නේ සුබ නිමිත්තක් තියෙනවා. මොකද්ද සුබ නිමිත්ත? මස් වැදැල්ල. කබලින්කාර ආහාරය මේ කතාවේදී අපි කියන්නේ මස් වැදැල්ල. මස් වැදැල්ල ගැන හොඳට දාගන්න මේ වචනේ. කබලින්කාර ආහාරයක් දැන් කප් පැත්තකට දාන්නකො මස් වැදැල්ල. මස් කෑල්ල. කවුරු හරි දැක්කනම් එහෙනම් මස් වැදැල්ල. මස් ඒ කියන්නේ කුණු වෙන, ජරා වෙන මස් වැදැල්ල. ඒතර මේ මස් වැදැල්ල ගැන සුබ නිමිත්තයි කියලා අරගෙන අපි කල්පනා කරනවා. නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව. මෙතන උසයි, මෙතන යටයි, මේ පාටයි, ආදී වශයෙන් රතු පාටයි ඔහොමනේ හිතන්නේ නේද? අන්නෝග සිතීම් බහුල බව. නූපං කාමච්ඡන්දයාගේ ඉපදීම් පිණිසත්. උපං කාමච්ඡන්දයාගේ වැඩි දියුණු පිණිසත් හේතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මේක ගැන සිතලා තමයි මේ ප්‍රශ්නේ නැත්තම් මස් වැදල්ලෙත් ප්‍රශ්නයක් නැහැ. මස් වැදල්ල ඔහේ තිවිච්චාවේ. මේක ගැන හිතනවා. හිතන්නේ නැත්තම් ওই ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන හිත හිතා දුක් වෙන එකයි තියෙන්නේ මේ අන්තිමට තමන් හදාගන්න. ඊළඟට අපිට ඊළඟට තියෙන්නේ ව්‍යාපාදය. එතෙන්දි පෙන්නුවා තථාගතයන් වහන්සේ මානෙනි ප්‍රතිගණිමිත්තක් ඇත. අපිට අකමැති යම්කිසි දෙයක් තියෙනවා. පාර තියෙන ගලක් වෙන්න පුළුවන්. නේද? කකුලේ හැප්පෙන ගලක් වෙන්න පුළුවන්. ප්‍රතිගණිමිත්ත. එහෙම නැත්තම් මං අකමැති මිනිස්සයා. අකමැති සත්‍යයක්. පළක් කියලාට තියෙනව නේද මේ ගෙදරින් ඉන්න හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. එහෙමත් තියෙනවානේ. ඈ දඟලා මේ පන්ති ඉන්න දඟලා මේ ආදී වශයෙන් එක එක ආකාරයෙන් තියෙනවා දාගෙන. අපි හැබැයි ලේබල් එක දුන්නේ. මේක අනේ ටිකක් කියලා යනකොට හරිය හොඳ මිනිස්සෙක් වෙන්න පුළුවන්. ආ කන්න කියලා මොන හරි දෙයක් ගෙනත් දෙන්නත් පුළුවන්. හැබැයි අපි ලේබල් එක දාගෙන තියෙනවා මේක මෙහෙමයි කියලා. මේ මාව වනසන එක. එහෙම දාගෙන අපි දාලා ප්‍රතිගණිමිත්තක් ඇත. එහි නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බවුල බව නූපං ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසත් උපං ව්‍යාපාදයාගේ වැඩි දියුණු වීම පිණිසත් හේතුය කියලා. අපි මේක ගැන කල්පනා කරනවා. ඉතින් මේ පංච නීවරණ ධර්මයන් භාවනා කරනකොට අපි මේවා කියලා තියෙනවා. මේ විදිහට තමයි අපි හිතන්න ඕනේ. මේක කිරීමෙන් අපිට මේවා ඇති වෙනවා. එතකොට මේක තමයි මේ ව්‍යාපාදයේ කියන එක තියෙන්නේ. ඊළඟට තීන මිද්දේ කියන එක තියෙනවා නේද? තීන මිද්දේදී ස්ලෝත් ඇන් ටෝප කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන මේ සිත් චෛතසිකයන් ඔක්කොම හැකිලිලා තියෙන්නේ තීන මිද්දේදී. තීන මිද්දේ ගත්තාම හොඳට බඩ පිරෙන්න කනවා, කාලාපින් නිදා ගන්න. දැනෙනවා නිදිමතක් එහෙම නේද? එතකොට දැන් තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ කොහොමද? ටිකක් විතරයි නේද? අර කටවල් හතරක් ඉතුරු වෙද්දී කන්න කියලා නේද? එතකොට මේ විදිහට කරනවා නම් බොහොම හොඳයි. රසයි කියලා අපි පන්නගෙන යන්නේ නැත්නම් බොහොම පාසුයි. මස් වැදල්ල කුණු කෑල්ල කියන එක කල්පනා කරා නම් මම මොකටද මේක දාගන්නේ? වමනේ කියන එක කල්පනා කරා නම් මේ වමනේ වාගේදී මගේ මේකට මම යාන්තම් මේක පවත් ගන්න විතරයි, මේකේ ගොඩ වෙන්න විතරයි. නොකා ඉඳනනම් එපා. ඒක කියන්න ඕනේ නැහැ. ඒක අමම කන්න. මේ පවත් ගන්න තියෙන්නේ මේ ශරීරය පවත් ගන්න විතරයි. එතකොට මේ ගන්නට මේ වෙනව නම් හරි. ඔය අඳුරේ අපි වාසය කරනවා නම් එහෙම අඳුරේ වාසය කරනවා නම් එහෙම අපිට මේ නිදිමත ගතිය ඇති වෙනවා. ඒක නිසා මේ ආලෝකය භාවිතා කරන්න. දැන් ගෙදරක වුණත් නිතරම මේ කර්ටන් එකක් වහගෙන මේක කරවලේ මෙහෙම කරගෙන ඉන්න එපා. ආලෝකේ හරි වටිනා දෙයක්. ආලෝක සංඥාව මෙනෙහි කිරීමෙන් ඕගොල්ලන්ට මේ දිබ්බචක්කුව හිතන් ලබා ගන්න පුළුවන්. අඳුර මෙනෙහි කළා නෙමෙයි, ආලෝකය මෙනෙහි කළා. ඒකට ආලෝකේ හරි වැදගත්. පුළුවන් තරම් ආලෝකේ ගන්න. ආලෝකේ මෙනෙහි කරන්න, ආලෝකේ පවත්තන්න, ඒක හරියට නෝ. ආලෝකේ මෙනෙහි කිරීමේ මේ තීන මිද්දිය කියන එක කැපෙනවා. ඒක හිම දෙයක්
තියෙනවා.
ආලෝකේ තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ඉතින් ඉලෙක්ට්‍රිසිටි බිල් යනවා හරි මොනවා හරි ප්‍රශ්නයක් උඩ අපිට ගණේලේ අරගන්න පුළුවන්. කර්ටන් එක වහගන්න එපා. අන්න ඒ වාගේ ඒ වගේවත් කරගන්න අඳුරේ ඉන්න හදන්න එපා. මොකද අඳුර නෑ 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 නෑ. ආලෝකේ තියෙන්නට ඕනේ. ආලෝකේ නැත්තම් හරි අමාරු. මේ වගේම මේ පෙටකෝපදේශයේ පෙන්නනවා. දැන් පොඩ්ඩක් අපි දුරට යනවා. මෙතෙන්දී පෙටකෝපදේශයේ පෙන්නනවා මේකේ වෙනාම මේ චිත්ත චෛතසිකයන් පැරලිසිස් කියලා. අපි දැන් මේ පැරලයිස් වෙලා තියෙන්නේ. ආන් මේ වගේ. මේ වැඩක් කරගන්න පුළුවන් තත්යකට මනස නැහැ. දැන් මුලින් අපි බැලුවා කාමච්ඡන්දේ. ඊළඟට බැලුවා අපි ව්‍යාපාදේ. කාමච්ඡන්දේ ඔගොල්ලන්ට නැත්තම් ඔගොල්ලන්ට ව්‍යාපාදයක් ඇති වෙන්නේ නැහැ. කාමච්ඡන්දේනේ ව්‍යාපාදය තියෙන අපි මේක මුලිනු සාකච්ඡා කළා. කාමච්ඡන්දේ ඇති වුණාම මම මේකට රස කෑමක් තියෙන උදාහරණයක් ගත්තා. මට මේක බොහොම හොඳයි කෑම. මේ රස කෑම මට දැන් කන්න ඕනි. අපේ ගෙදරට ගේන්නේ. එහෙම නැත්තම් ගෑනු මොනසේ උයන්නේ. එකපාරක් කාලා තියෙනවා මේක දැන් උයන්නේ. තරහක් තියෙනව නේද පොට්ට. මොකද තරහව කන්න දෙයක් නැති කමක් නැහැ. මොනවා හරි වෙලා තියෙනවනේ ගෙදර. හැබැයි මං කණ්ඩ ආස කෑම ඒක දෙන්නේ නැහැ. මොන්න දැන් මේ මොනසේ මට හතුරුකම් කරනවා නේද? ආන් ඒ වගේ තමයි. මේ පොඩි උදාහරණයක් දුන්නේ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඒකත් එක්ක දැන් මං අරකට ඇලිච්ච හින්දා මං අරක සුබයි කියපු නිසා මේක සුකයි කියපු නිසා දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ සුකය තමයි මේ නැති වෙලා තියෙන්නේ. මොන ව්‍යාපාදයේ කියන එක අපිට ඒක ඇති වෙනවා. ඒතර කාමච්ඡන්දයෙන් තොරව ව්‍යාපාදයක් ඇති වෙන්නේ කාමච්ඡන්දේ නිසා. ඒ මොහොතේ කාමච්ඡන්දේ ඇති වෙච්ච මොහොත ව්‍යාපාදයේ ඇති වෙනවා නෙමෙයි. කාමච්ඡන්දේ හැදිලා ඒක නිසා ඇති වුණා වූ මගේ දෘෂ්ටියෙන් තියෙනවනේ. දැන් මේ වාහනේ ගිහිල්ලා පේනවනේ නේද? අර අපි ඇති කරගන්න ඕනේ. ස්පර්ශ වුණා, වේදනා වුණා, වේදනාව සංඥාවෙන් දැනගත්තා. ඒකෙන් ඇති වුණා චේතනාව. චේතනාවේ මම අංකාරේ ඒ කෑම මගේ. මගේ කෑම එක තමයි ගේන්නේ. අනිත් දේවල් නම් හදන. අන්න ඒ වගේ හිතන්න. මේක හරි ලේසි කෑමත් එක්ක බැලුවම බලා ගන්න. දැන් ඊළඟට ව්‍යාපාදේ අපිට ඇති වෙන එකක් තියෙනවා. දැන් අපි හිතමු ඔහොම කෑමක් කෑවයි කියලා. ඉතින් දැන් ඊළඟට ඕකෙන් ලෙඩ වෙනවා. ඒ කෑමෙන්ම හිතන්නේ ලෙඩ වෙනවයි කියලා. ඩයබටික් හැදෙනවා. මොන මොකක් හරි එක. දැන් මොකද ඒ කෑම ගැන කියන්නේ? දැන් කෑම ගැන මන් ටිකක් නියුට්‍රල් ගතියක් තියෙනවා. කෑමම කන්ට කණ්ඩ ඕනේ කියලා දෘෂ්ටියෙන් කියනු. කෑවහම මන් ලෙඩ වෙනවයි කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම කණ්ඩ ඕනේ කියලා රෝදයක් කරකවන්න කැමති පිටිපස්සේ හැබැයි මේකේ ලෙඩ වෙනවයි කියලා මට අර පරුසාවාච පැත්තට යන ගතිය මේකෙම ලැබෙයි. ඩයබටික් මිසුර කියන්නේ මේක මහා ජරාම රෝගී කියලා කියනවා නේද? මේ කෑම තියෙන රස කෑම මට කන්න බෑ කියලා. අන්න බද්දක්කන්නේ දිව්‍ය පරුසා වචනේ එන හැටි අපිට. මේක හොඳම જાතිය වැඩක් නෑ ජරාම රෝගේ. අන්න පරුසා වචනේ. දැන් දැක්කද මුලින් මගේ කියලා ගත්තා මුසාව, ඊළඟට ගත්තා පරුසා වචනේ. දැන් මේ දෙකේ ගැටීමක් තියෙනවානේ. එක රෝදයක් කියනවා ඉස්සරහට යන්න කියලා, අනිත් රෝදි කියනවා අනිත් පැත්තට යන්න කියලා. දැන් අන්න තීන මිත්‍ය. අන්න රහතන් වහන්සේ ওই විදිහටයි පෙන්නන්නේ. මෙතෙන්දි ගත්තාම පැරලිසිස්. මේ වාහනේ ඉස්සරහට යන්නත් බෑ, පසට යන්නත් බෑ, දෙපැත්තට එක තැන කරකිනවා. ටයර් එක ගෙවි ගෙවි යන එක තමයි තියෙන්නේ. එතකොට මෙන්න තීන මිත්‍ය. දැන් ඉතින් අපිට තව උදාහරණ තියෙනවා. ඔය ඇඳට වෙලා ඉන්නවනේ මිනිස්සුය නේද? දැන් කියනවා මේ අදින්න හදනවා, අතින් අදින්න හදනවා, මේ යන් කියලා මේ යන්නේ බෑ බං කියනවා නේද? මේ මොකද මේකට තේරෙනවා මේක වැඩක් නෑ, ඕක කරලා වැඩක් නෑ බං කියන්නේ. ලංකාවේ මිනිස්සු ওই භාෂාවෙන් කියන්නේ ඇඳේ ඉඳගෙන. ඒක උදුළුගාමේ කිව්වම් බෑ බං කියන්නේ වගේ ඒ ගතියට ඇවිල්ලා තියෙන. ওই විදිහම තමයි ගැමි වහර හරි ෂෝ. හොඳට මේ ටවුන් එකේ ඒවා පාවිච්චි කරන්න පර බල්ලා ගැමි වහර අර්ථයක් තියෙනවා. එමිසෝ එකට ගිහිල්ලා තින්නේ මම හිතන්නේ ගමට ගිහිල්ලා තින්නේ තේවාගේ ජීවත් වෙන්න තමයි. එතකොට දැන් අපිට පේනවා තීන මිද්දේ තිනකොට මෙන්න මේ ආකාරය. මේක තවත් චුට්ටක් තියෙනවා. මේ තීන මිද්දේදී අපි තව චුට්ටක් බලන්න ඕනි. මේ ඕගොල්ලෝ තරහ වෙලා ගිහිල්ලා ඉන්නකොට අපි තුම හස්බන්ඩ් තරහ වෙලා වයිෆ් එක්ක. වයිෆ් මොකක් හරි කියනවා. හස්බන්ඩ් කරනවා. හස්බන්ඩ් කරන්න හිතෙනවා. වයිෆ් නම් කියන්නේ කරයි කියලා මම හිතාගෙන ඉන්නේ නැත්නම් එයා තරහ වෙවි ඉන්නවා ඒක ගැන කරාවි කියලා මේක කරේ නැහැ කියලා. හස්බන්ඩ් කරන්න හිතෙනවා. ඕකේ අනිත් පැත්තට බලන්න ඕනේ. කරන්න හිතෙනවද? මෙතන පෙන්නනවා මේක මම මේ ඉංග්‍රීසි භාෂාවෙන්මයි ලියාගන්නේ contemplators resistance කියලා. ඒ කියන්නේ මේ ව්‍යාපාද සිත්තේ සහිත පුද්ගලයා මම මේ ව්‍යාපාදයේ තියෙනකොට මෙහෙම ගතියක් තියෙනවානේ. මට හානි කරන්නේ. මට හානි කරේ. මට හානි කරාවි. ඔන්නේ කෝපයේ පැත්තට ගිහිල්ලා ඒ වගේ ගතියක් තියෙනවා. දැන් අපි මේ උදාහරණේ කලිනුත් ගත්තා. ඕගලන්ට දැන් මම නැවත මතක් කිරීමක් විතරයි තියෙන්නේ. කෙනෙකුට භාවනා කරන්න ඕන. දැන් මේ මනුස්සයා කියනවා හොඳම දේ තමයි මම භාවනා කරන එක මේකට. අරෙන් දැන් කියනවා අයිස්ක්‍රීම් එකක් ගේන්න කියලා. ගෙදෙට්ට කට්ටියක් කියනවා අයිස්ක්‍රීම් එකක් දෙන්න කියලා. ටොපියක් දෙන්න පුළුවන් නේ. දැන් මේ මනුස්සයා මේකට කඩේට යන්න ඕනේ නේද? දැන් මේ කල්පනා කරනවා මේ හොඳ වැඩක් කරන්න මම ඉන්නේ. ඈ මේ මනුස්සයා මට මේක හට හානි කරන්නේ. මෙයා හානි කරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ ඔක්කොම සංස්කාරනේ. මගේ සංස්කාරයට මේ පුද්ගලයා හානි කරන්නේ. අර රොකු රෙසිස්ටන්ස් එකක් තියෙනවා නේද කඩේට යන්න බෑයි කියලා. අන්න එතකොට ඒක තමයි ඒ තීන මිද්දේ. රොක එක. එතකොට මං හිතන්නේ මේ කාරණා ටික මේකට හොඳටම ඇති කියලා මේකේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් පෙන්නනවා. ඕකේ අර පත්‍ය වශයෙන් තීන මිද්දේට ඇති වෙන පත්‍ය වශයෙන් තියෙන අර පැරලිසිස් කියූප එකයි. මේ හේතු වශයෙන් තියෙන්නේ motionless due to wariness in occurrence කියලා. ඒ කියන්නේ මේ Tamanta යන්න බෑ. බලන්න මේ වාහනෙට නම් හොඳට ගැරකිනවා. ඉස්සරහට යන්න බෑ. move වෙන්න බෑනේ. ඇඳේ හිටියා මෙට්ටේ හිටියා එහෙම ඉඳ තමයි තියෙන්නේ. මට move වෙන්න බෑ. මට නිදිමතයි. මම ගොඩක් කාලා ඉන්න මට නිදිමතයි. මට යන්න බෑ. ඔය වගේ ගතියක් තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. ඒක තමයි හේතු වශයෙන් තියෙන්නේ. දැන් ඊළඟට අපි එනවා උද්දච්චයට කියන එකට. මේ උද්දච්චය කියන එක ගත්තාම උද්දච්චයේදී අපේ මේ සිත සැලෙනවා නේද? එක එක ආකාරයක සිත සැලෙනවා. මේකට හේතුවක් තියෙනවා. මේකට කියනවා මේ ඉංග්‍රීසියෙන් මම ලියලා තියෙන ලස් පෝකින් ඩිලයිට්ෆුල් ග්‍රැටිෆයින් ෆැකල්ටි කියලා. ආස්වාද ඉන්ද්‍රිය කියන එක. ආස්වාද ඉන්ද්‍රිය කියලා ඔය වචනේ ඒ පෙටකෝපේ දේශයේ තමයි ඒක තියෙන්නේ. ආස්වාද ඉන්දිකෝ අපි මෙතන විතරම බලන්නේ මේ හොඳ මේක. අපිට පේනවා මේ අනිත් දේවල් වලටත් අපිට උද්දච්චය කියන එක තියෙනවා. උද්දච්ච සහගත ස්වභාවය කියන එක විවිධාකාරයෙන් අපිට ඇති වෙලා තියෙනවා. දැන් මගේ මේ කුලය හේතු කොටගෙනත් මට උද්දච්චය පැත්ත ඒවා තියෙනවා. මම කුලයට ඇල්ලා ඉන්නකොට එහෙම. ඒ වගේම අපි උගා බලන්න ඕනේ මෙතන ඉන්නේ භාවනා කරන අය ඒකේ වැඩියෙන්ම කතා කළ යුතු දේ තමයි අපේ මේ සමාධියෙන් ඇති වුණාම ඇති වෙන උද්දච්ච ස්වභාවය. දැන් මෙතන ඉන්නවා සමාධියෙන් ලබා ගන්න පුළුවන් වෙච්ච අය එක එක ආකාරයේ සමාධිය ලබා ගන්න. සැපයි නේද? සුඛයක් තියෙනවනේ, ප්‍රීතියක් තියෙනවා. ඒ වගේම මෙතන ඉන්නවා ප්‍රඥාව ලබා ගන්න පුළුවන් වෙච්ච අය. දැන් අපිට පේනවා දැන් මට දෙපැත්තක් තියෙනවා යන්න. මට ප්‍රඥාව ලබාගෙන මට මේ පැත්තේ දිගට යන්න පුළුවන් මාර්ගේ යන්න පුළුවන් ඉවර කරගන්න පුළුවන් කියන්නේ. අනිත් අතට තියෙනවා මම මේ හරි දුක් ජීවිතයක් ගත කරන්නේ දැන් මේ ප්‍රීතියට ගිහිල්ලා මම ටිකක් හිටියාම මොකද? හිතෙන්නේ නැද්ද? එහෙම තත්ත්වයක් එනවා මේ ප්‍රීතියේදී නෙමෙයි ඔක වෙන්නේ. ටිකක් ඉහළට ගියාමයි වෙන්නේ. ප්‍රීතියේදී ආවම ඉතින් ඒක එහෙම එතනක් තියෙනවා එතනත් ඒක තියෙනවා දැනෙනවා. මට නම් එහෙම එකක් උනේ නෑ ඇත්තම කියනවනේ. මට ප්‍රඥාවමයි වුණේ. මං තෝරගත්තේ නෑ ඔය ප්‍රීති වෙලා ඉන්නවයි සුඛය වෙලා ඉන්නවයි ඒක මං එකක්වත් තෝරගත්තේ නෑ. ප්‍රඥාවම තමයි පතලා තියෙන්නේ. ප්‍රඥාවම තමයි ලැබෙන්නේ. ප්‍රඥාවම තමයි වඩන්නේ. දිගටම යන්නේ ඒකමයි. ඉතින් රහතන් වහන්සේත් කියන මං හරියට දුක් විඳිනවයි කියලා. ඒ දුක් විඳිනවයි කියලා කියන්නේ ඒ ප්‍රඥාව සඳහා දිගටම යනකොට අර නිතරම හිතනවා මට වෙනකොට සමාධියක් සහිතව පැත්තකට වෙලා ඉන්නවට වඩා තමන්ට හිතෙනවා මේක කරන්න කියලා. ඇත්තම කියනවා ඉතින් සාම්පති මහා බ්‍රහ්මත් ඉතින් අපි වෙනුවෙන් දුක් විඳිනවා. අනේ ඉතින් සාම්පති මහා බ්‍රහ්මට මේ වෙලාවේදී ඊටාම ඉහළ වූ නිරෝධ සමාපත්තියට සංවැදෙලා ඉන්න බැරිද? පුදුම සැපක් නිතින්නේ නේද? මහා කප්ප 20ක් 30ක් ඉතින් මෙහෙම ඉඳලා මේ තාමත් අපි වෙනුවෙන් මේ ඇවිල්ලා මේ මොහොතේ වුණත් ඇවිල්ලා සාම්පති මහා බ්‍රහ්ම බලනවා අපි ගැන. බලන්න කොච්චර දෙයක්ද කියලා නේද? එතකොට ඒකින් කරලා තියෙන කුසල් අනෝ ඒ සංස්කාරයන් ඉතින් ඒක පුළුවන් ඒවා දරන්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට ආර්ය මාර්ගයේ දිගින් දිගටම ගමන් කරලා මේක ඉක්මන් කරගන්නත් පුළුවන්. ආර්ය ශ්‍රැණික මාර්ග භාවනාව මට වඩන්න පුළුවන්. හැබැයි මට මෛත්‍රී අප්‍රමාණයට ගිහිලා ටිකක් සැපට ඉන්නත් පුළුවන්. කරුණා ප්‍රමාණයෙන් සැපට ඉන්නත් පුළුවන්. දැන් එතකොට මගේ අතර ගැටුමක් තියෙනව නේද පොඩි? මේ පැත්තට යනවද මේක කරනවද කියලා. ඕකම තියෙනවා. ඒ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ අතර ගත්තාම ඕක තියෙනවා. ඒ කියන්නේ ධාන අතර මොකද ඒ තුන්වෙනි ධානයේ සුඛයට පොඩ්ඩක් කල්පනා කළා. එතකොට දැන් අපිට පේනවා මේ සුඛය තියෙනකොට දැන් මට පොඩ්ඩක් මෙතන ඉඳත් හිතෙන්න පුළුවන්. හැබැයි මම හතරවෙනි ධානයට යන්නේ නැතු මට හුඟක් ගිහලට යන්න එතනත් ප්‍රශ්නෙකුත් තියෙනවා. එතකොට දැන් එතන ඒ භාවනා කරන පුද්ගලයාට එහෙම ගතියකුත් තියෙනවා. එතකොට මම කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මුලින් මේවා ඇති කරගන්න. ඇති කරගෙන යන්න. ඉතින් එක එක පාරමිතාවන් තියනා ඉන්න පුළුවන්, එක එක ප්‍රාර්ථනාවන් තියනා ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා පමා කරගන්න ඕන නම් මම කියන්නේ පළවෙනි මාර්ගඵලයේ ලබලා තමන් කැමති දෙයක් කරන්න මම නම් මුකුත් කියන්නේ යන්නේ නැහැ. ඒක ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණය අනුව බුදුහාමුදුරුවෝ කිව්වේ නම් අත්ථභාව ප්‍රතිලාභයවත් ලබන්නේ ඉඳෙපායි කියලා. ඒ කියන්නේ නැවත උත්පත්තියක් ඒක සේවිතබ්බ සූත්‍රයේ පෙන්වන්නේ ඒක ඉවර කරගන්නේ නැතෝ ඉඳෙපායි කියලා. ඒ කියන්නේ නිවනටම යන්නේ කියන එකයි තියෙන්නේ. ඉතින් ওই ධර්මයේ තමයි තියෙන්නේ කියන්නේ. එතකොට උද්දච්චය කියන එක මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ග්‍රැටිෆයින් ෆැකල්ටි කියලා උතන කියන්නේ ආස්වාද ඉන්ද්‍රිය කියලා කියන්නේ අන්න අර සුඛ වේදනාව. මට ග්‍රැටිෆිකේෂන් එකක් තියෙනව නේද? ආස්වාද ඉන්ද්‍රිය වෙන්නේ මට ඒ ධානයන්ගේ තියෙන සුඛ විහරණයේ ප්‍රීතිය සුඛය ඒවා තමයි එතන තියෙන්නේ. ඒකේ ඇලිලා ඒක ඉඳීම උද්දච්චයට හේතු වෙනවා. ඒකයි මේ තියෙන්නේ. ඒතර මම හතරවෙනි ධානයට ගියාම මට සුඛ වේදනාවට මට ආපහු එන්න හිතෙනවා නම් මේක ටිකක් බෝරින් කියලා හරි මොනවා හරි වෙලා නේද? මේකට ගිහිල්ලා ඉන්න ඕනි කියලා ඒකට වෙනවා හතරෙන් තුනට වැටෙනවා. මේක උද්දච්චය කියන්නේ. ඊළඟට පස්වෙනි කාරණය තමයි කුක්කුච්චය. පොඩ්ඩක් තව පොඩි දෙයක් තියෙනවා. පොඩ්ඩක් තියෙනවා. නෑ පස්වෙනි කාරණේ කියන්නේ පංච නීවරණවල පස්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තව පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ උද්දච්චය තව පොඩි දෙයක් තියෙනවා. මේකට තවත් හේතුවක් තියෙනවා. මේ perception of sensual desire කියන එක. ඒ කියන්නේ මේ කාම ඡන්දය තියෙනවානේ. කාම ඡන්දේ කාමයේ නැවතත් පුනුණා භාවිතා කරනවා නම් උද්දච්චයක් තියෙනවා. දැන් මම සින්දු අහන්න ඕනි කැමති මිනිස්සෙක්. මට ටීවී එකේ channel දෙකක් තියෙනවා කියන්නකෝ. චිත්‍රපටි දෙකක් යන. දැන් දෙකම හොඳයි. සෙනසුරාදා හරි ඉරිදා හරි බලන්නකෝ ඕගොල්ලෝ බලන වෙලාවක. මම දන්නේ හැමෝම බලන කට්ටිය ඉන්නවා. බලපු කාලේ හරි මතක තියාගන්නකෝ. දෙකක් තියෙනවා මේකේ. දැන් මේකෙත් එකක් තියෙනවා මේකෙත් එකක් තියෙනවා. මොකෝ කරන්නේ? දැන් නම් ගියා එකක් වීඩියෝ එකට දානවා. අනිත් එක මේකට දා බලනවායි කියලා. දැන් මම පෙන්නන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. දෙකටම මනස යන ගතියක් තියෙනවා නේද? අන්න ඒක තමයි මම මේ පෙන්නන්නේ. පිටක උපදේශය පෙන්නලා තියෙන්නේ මේක නිසා මට මේකද? පොඩි ළමයෙකුට සෙල්ලම් බඩු දෙකක් දෙන්න. අලුතෙන් සෙල්ලම් බඩු දෙකක් දෙන්න. මේක ගන්නවා බලනවා මේක ගන්නවා බලනවා. අන්න පේනවාද උද්දච්චය? අන්න එහෙමයි තියෙන්නේ. අපිටත් ඕවා තියෙනවා. පයිරෙක්ස් ඩිස් එකක් අඩු කරලා තියෙනවා. තව එකක් අඩු කරලා තියෙනවා. ඒ වගේ තියෙනවනේ නේද? මේකද දෙකම ගන්න ඕනේ. හැබැයි මේකත් හොඳයි. මම මේ හොඳ උදාහරණ ගන්න යන්නේ වගේ ලොකු ගැටුමක් තියෙනවා. ඇඳුමක් එල්ලලා තියෙනවා. මේකත් හොඳයි මේකත් හොඳයි. දැන් ඒ පාර හස්බන්ඩ් ගෙනුත් අහනවා ළමෙන් ගෙනුත් අහනවා මේකද මේකද කියලා. පොඩි සටනක් නෙමෙයි. හැබැයි මේක රෙද්දක් මොකක් හරි එකක් අඳින්නේ කියලා ගත්තා නම් අරක ගත්තා. සයිස් එක හරි ගෙනිච්චා ඉච්චරයි. එතකොට ෂොපින් මෝල් එකේ ගත කරන කාලයත් අඩු කරගන්න පුළුවන්. මොකද උද්දච්ච චේතන ඒ ගතිය අඩු වෙනකොට ඒකත් ඉවරයි. ධම්ම මච්චරිය එක ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට දැන් අපේ ප්‍රශ්නේ අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. දැන් ඊළඟට අපි යනවා කුක්කුච්චයට. කුක්කුච්චය ගත්තාම කුක්කුච්චය කියලා කියන්නේ මොකද්ද? කරගත්තා වූ වලද පිළිබඳව පසුතැවෙනවා. එහෙම නැත්නම් කරගන්න බැරි වෙච්ච දේ හොඳ තියෙනවනේ. ඒක පිළිබඳ පසුතැවෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා කී අර මේකෙත් එකක් යනවා. මම කොයි එක මේක කරගන්න බැරි. දැන් කවුරු හරි කෙනෙක් වෝ දන්න සවන්ට සිසිටි හොඳ එකක් කියා. අපරාධ ඔයා ඒක ඇහුවේ නැත්තේ. කුක්කුච්චය ඇති වෙනවනේ නේද? අන්න ඒ වාගේ ඒක බුදුස් channel එකේ හොඳ එකක් ගියා. අන්න ඒ ප්‍රශ්නේ තියෙන අන්න ඒ වාගේ ඒක ඇති වෙනවා. ඒ වගේම ළමෙක් අපි හිතමු පන්තියක විභාගෙට ගිහිල්ලා ලියනවා. මේ විභාගෙට ගිහිල්ලා ලියනකොට මේ පුද්ගලයාට මේ හොඳට පාඩම් කරලා ගිහිල්ලා තියෙන්නේ. අයියෝ අර ප්‍රශ්නේ හොඳට මම දන්නවා ලියාගන්න බැරි වුණානේ. කුක්කුච්චි තියෙනවා නේද? මේ වෙලා මනසත් එක්ක මේ වෙලා ඉන්නේ මේක කුක්කුච්චේතන එහෙම ඇති වෙලා. සතෙක් මරනවා. ප්‍රාණඝාතයක් කරනවා. ප්‍රාණඝාතයක් කළාට පස්සේ අයියෝ මේ සතාව මැරුණා. මගේ අතින් මැරුණා. එහෙම තියෙනවන්නේ නේද? එතකොට මේ කුක්කුච්චේ කියන්නේ හරි දරුණුයි බැලුවාම. කුක්කුච්චේ හරි දරුණුයි කියලා මේකේ ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නනවා. අන්තිමට ගත්තාම state of wondering what to do කියලා. මොකද කරන්නේ කියලා කල්පනා හරි ලස්සනට ඒක ලියලා තියෙනවා එතන බැලුවාම. ඒ තත්ත්වයට කුක්කුච්චේ යනවා. කුක්කුච්චේ කියන එක ඇති වෙන එක හේතුවක් තමයි මේ wrong views තියෙන එක. wrong views වලින් මේක ඇති වෙනවා. මෙන්න මෙහෙම බලන්න මෙන්න මේ හාමුදුරුවන්ට ඇති වෙච්ච ප්‍රශ්නයක්. දැන් මේක කර්මය ඇනලයිස් කරන්න ගියාම හරි ලොකු ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් මේ ඒ කාලේ නම් තථාගතයන් වහන්සේ හිටියා හරි වාසනාවන්තයි ගිහිල්ලා අහන්න පුළුවන්. ඉතින් මේ මෙහෙම වෙච්ච දේවල් තියෙනවා. ඔය මේ ඔය ධර්මය මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේකට ගෙදරකට ගියා. ඉතින් ඒ ගෙදරකට ගියායින් පස්සේ මේ ටික ගැඹුරු එක්සැම්පල් එකක් මම දන්නේ නැහැ සුසු වෙනවද කියලා කියන්න. ඒ කියන්නේ රෙද්දක් දාලා තිබුණා. ඒ දන්නේ නැහැ. හාමුදුරු වාඩි වුණා. ඒ රෙද්ද යට හිටියේ බබේ. බබාම් නැති වුණා. දැන් මේකේ දෙයක් තියෙනවද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවද කියලා මේ තමන් දන්නේ නැතුව කළාට මෙතන දෙයක් තියෙනවද කියලා මේ කියන්නේ අකුසලය සිද්ධ වෙනවනේ නේද? උනාද කියලා ඉතින් තථාගතයන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා. තථාගතයන් වහන්සේ කිව්වා ඔව් කියලා. ඒ භික්ෂුන් වහන්සේ අහලමයි වාඩි වෙන්න ඕනේ. ගිහිල්ලා නිකන් රෙද්ද උඩ වාඩි වෙන්න බෑ. අහලමයි වාඩි වෙන්න ඕනේ. එතකොට අහල වාඩි වුණා නම් අම්මා දන්නවනේ බබා මේක යට ඉන්නවා කියලා. අන්න ඒක තමන්ට දැනගෙන වළකාගත හැකි දේවල් තියෙනවනේ. දැනීමෙන් වලකා ගත හැකි දේවල් අපි වලකා ගන්න ඕනේ. මේක හරිය දිගට යනවා මේ විදිහට ගත්තාම. ඒකට තවත් උදාහරණයක් දෙන්න පුළුවන්. මේ උදාහරණ තියෙන්නේ මේ මගේ උදාහරණ නෙවෙයි. මේක තියෙන්නේ මිලින්දා ප්‍රශ්නේ. මිලින්දා ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මිලින්ද රජුට. එක භික්ෂුවකට හම්බුණා මේ ඩ්‍රින්ක් එක. බොන මොකක් හරි එකක් හම්බුණා. මේ භික්ෂුවට මේක ඕන් නැති හින්දා මේ භික්ෂුව අනිත් භික්ෂුවට දුන්නා. දීලා එයා ගියා. මේ භික්ෂුව බිව්වා. මේ භික්ෂුව මැරුණා. මේකට වහ දාලයි හාමුදුරුවන්ට මේ ඩ්‍රින්ක් එක දීලා තියෙන්නේ. ඒ පාර හාමුදුරුව ගිහිල්ලා ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් මෙහෙම දෙයක් වුණා මගේ අතින් මේකේ යවතක් වුණාද මේ ප්‍රශ්නයක් වුණාද කියලා. විසු බුදුහාමුදුරුව ඇහුවා භික්ෂුව ඔබ දැනගෙන හිටියද කියලා. ඒ ඩ්‍රින්ක් එක දැනගෙන හිටියද? මේකේ වහ තියෙනවා. නෑ මම දැනගෙන. එහෙනම් ඒක නැතේ. ඒකයි අරකයි අතර වෙනස පේනව නේද? අරක වලකා ගත හැකි දේ. ඒක අපි දැනගෙන කරන්න ඕනේ. දැන් මෙතෙන්දි පේනව නේද මේ ධර්ම දැනීම උඩ නේද මේ උද්දත් මේ කුක්කුච්චය කියන එක ඇති වෙලා තියෙන්නේ. කුක්කුච්චය ඔන්න ඔය විදිහට ඇති වෙනවා. මේකේ පෙන්නනවා ඉංග්‍රීසි භාෂාවෙන් මේ කුක්කුච්චය ඇති වෙන්න හේතුව හැටියට මේතුනේ ප්‍රත්‍ය හැටියට knowledge that is not yet fulfilled කියලා. ඒ කියන්නේ මේ දැනට ඇති වෙලා නැති knowledge එක තියෙනවානේ. දැන් අර භික්ෂුව දැනගෙන හිටියනම් මම දැන අහලම තමයි වාඩි වෙන්න කියලා. එතකොට ඒකේ නැහැ නේද? ඒ වගේම මේ ධර්මයේ සම්බන්ධයෙන්ුත් තියෙනවා. මේ ධර්මයේ සම්බන්ධයෙන් අපිට කුක්කුච්චය ඇති වෙනවා. මේකද හරි එක. මේකද හරි එක. මේ අත්ත් සංඥාව මෙතන ලියන එකද හරි. මේ මේ අනිත්‍ය සංඥාව මෙතන ලියන එක හරිද? ආදී වශයෙන් අපිට සැකයන් තියෙන අවස්ථාවන් තියෙන ධර්ම දැනීම නැතිකම නිසා මෙන්න මේක නිසා අපිට කුක්කුච්චය ඇති වෙනවා. එතකොට මේක හේතුව හැටියට තමයි කිව්වේ. මේ underline tendency to wrong view කියලා කියන්නේ අපිට මේ මිත්‍යා දිට්ඨියට තියෙනවනි යට කැමැත්ත. දිට්ඨිය ආශ්‍රය පැත්තෙන් ඇවිල්ලා අනුසය වෙලා තියෙන දෙයක් තියෙනවනි. මෙන්න මේක මේ හේතුවක් වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. දැන් ඒ වගේම පිටකෝපදේශයේ දැන් තව එකක් පෙන්නනවා. දැන් අපි කිව්වා නේදර කුක්කුච්චයේ තියෙනකොට state of wondering what to do කියලා. මොකද කරන්නේ කියලා. අන්න එහෙම හිත ඇඳලා අපි තීරණයක් ගන්නවා නේද? මොකද කරන්නේ කියලා හිත හිතාගෙන ඒ තීරණයට සැකයට වෙනවා. ඔන්න සැකේ එතනත් ඒ විදිහටත් වෙනවා. කුක්කුච්චය නිසා සැකේ වෙනවා. දැන් මෙතන අපි හොඳ ලස්සන ධර්මයක් ඉගෙන ගත්තා. මොකද්ද? කාමච්ඡන්දේ තියෙනනම් අපිට ව්‍යාපාදේ ඇති වෙනවා. ව්‍යාපාදේ තියෙනනම් අපිට තීන මිද්දේ ඇති වෙනවා. තීන මිද්දෙන් අපි උද්දච්ච කුක්කුච්චය කියන ඒවත් ඇති වෙනවා. උද්දච්ච කුක්කුච්චය ඇති වුණාම අපිට විචිකිච්ඡාව කියන එකත් ඇති වෙනවා. මට මේ ධානයේද මේ ප්‍රඥාවද මේ ප්‍රඥාවද මේ ධානයේ. එතකොට සැකේකුත් තියෙනවනේ නේද? ඒකත් එක්ක සැකේකුත් තියෙනවා. එතකොට දැන් අපි කරුණු 6 වෙනි කාරණයක් අපි ඉගෙන ගත්තා. 6 වෙනි කාරණේට කරුණු 5ක් තියෙනවා. 7 වෙනි කාරණේට තියෙන්නේ මොකද්ද? ඉදිබුවා නේද? ඉදිබුවාගේ ලක්ෂණ මොනවද තියෙන්නේ? මොන හරි ටිකක් කනෝ සද්දයක් බද්දයක් අහපු ගමන් ටග් ගාලා හැංගෙනවා නේද කටු ආස්සේ. පංච උපාදානස්කන්ධයත් ඕවාගේ නේද? එකක් ගත්ත හැංගුණා. මොකක් හරි එකක් ගත්ත කට්ට ඇතුළට ගියා වගේ නේද? ආප්පයක් කෑවා. ඩොලර් 5ක් දාගත්තයි කියන්නේ කැටේට. ඈ මේක කැටේ එකතු කර කර යනවා. එකපාරට අපේ තියෙනවා මේකේ සම්පූර්ණයෙන් හැංගීම. හැංගෙන්නේ බය වෙලා. සංස්කාර බිඳී කියලා නේද? සඤ්ඤාවෙන් ඇති වෙන සංස්කාරේ බිදෙයි කියලා ටක් ගාලා මේක ඇතුළට යනවන්න බලන්න ඉදුබුවගේ ගතිය. හැබැයි බොහෝ කාලයක් පවතිනවා නේද ඉදුබුවා? අවුරුදු 800යි ඒ වගේ කට්ටක් ඇතුළේ හැංගි හැංගි මේක ඉන්නවා. හරි නේද? බොහෝ කාලයක් ඉන්නවා නේද ඉදුබුවා? ඉතින් මම දැන් ලංකාවේ නම් අවුරුදු 600 ඒ වගේ කාල 800 කාල එහෙම ඉන්නවා. ඉතින් බැලුවාම මේ බොහෝ කාලයක් 35 උපාදානස්කන්ධය තමයි අපිත් එක්ක තියෙන්නේ. දැන් ඊළඟට අපිට පේනවා මේ ඉදිබු වගේ එක බැලුවාම නම් අපි රූප ස්කන්ධය කියන එක තියෙනවා. රූප ස්කන්ධේ අපි දන්නවා ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක ඒවා තියෙනවා කියලා. මේකෙන් හැදිච්ච දේවල් සද්ද ගන්ධ රස ස්පර්ශ ඒවා ඔක්කොම ඒකට අයිති. ඊළඟට අපි දන්නවා මේ වේදනා ස්කන්ධය කියන එක කිව්වහම සුඛ වේදනා දුක වේදනා දුක සුඛ වේදනා අපි අද උදේත් සාකච්ඡා කළා මේක. ඊළඟට අපිට සංඥා ස්කන්ධය ගත්තාම අපි රතු පාට නිල් පාට එක එක පාට වශයෙන් ගන්නවා. වැදගත්ම එක තමයි ඕගොල්ලෝ බලන්න ඕනි මේ භාවනාවල් වලදී ඕනු වෙලාවක බලන්න ඕනි වැදගත්ම දේ තමයි මේ වේදනාව සුඛයි කියලා සංඥාවෙන් දැනගන්න. දුකයි කියලා සංඥාවෙන් දැන නිතරම බලන්න වේදනාව සංඥාවෙන් දැනගන්නවා කියන්නේ. පේනවනේද සංඥාවේ රතු පාට ඉරක් ගහලා තියෙනවා. ඔය ඉර හරහා නේද චේතනාවට යන්නේ. එතකොට සංඥාවෙන් දැනගෙන තමයි චේතනාවට යන්නේ. ඊළඟට අපිට පේනව නේද අපි කලින් බැලුවා නේද ඩයග්‍රෑම් එකක් අර ආශ්‍රව බලනකොට. සබ්බාශ්‍රව සූත්‍රය ඇසුරු කරගෙන කරපු වෙලාවේදී දැන් ඩයග්‍රෑම් ගණනක් වැඩි නේද? සබ්බාශ්‍රව සූත්‍රයේ වෙලාවේ අපි දන්නවා ඒකේ තියෙනවා මේ වේදනාව කියන එක ඉරක් ගැහුවේ සංඥාව කියන බෝලයට තමයි ලං කරේ. සංඥාව කියන එකට ඇති කළා තමයි අපි ඒකේ පෙන්නුවේ මෙන්න මේ ඩයග්‍රෑම් එක මම පෙන්නන්නේ සබ්බාස සූත්‍රයේදී කරපු එකේදී මේ වේදනාව සංඥාව හරහා තමයි මෙතෙන්ට යන්නේ සංඥාවෙන් දැනගෙන තමයි යන්නේ එතකොට අපිට පේනවා සබ්බාස සූත්‍රයේ කරපු වෙලාව අපි කරන්නේ ඩයග්‍රෑම් එක ඒක එතකොට දැන් තේරුම ගන්න තියෙන්නේ මෙච්චරයි වේදනාව තමයි සංඥාවෙන් අපි දැනගන්නේ කියන එක සංඥාවෙන් අපි අනිත් දේවලු දැනගන්නවා නැත්නම් එක එක දේවල් දැනගන්නවා රතුයි කියලා දැනගන්නවා කායි කියලා දැනගන්නවා වේදනාව සුඛයි කියලා සංඥාවක් තියෙනවා වේදනාව දුකයි කියලා සංඥාවක් තියෙනවා අදුක්කම සුඛයි කියලා සංඥාවක් තියෙනවා මේක දැන ගැනීමක් තියෙනවා එතකොට දැන් මේ ඊළඟට චේතනාව චේතනාවෙන් අපි දන්නවා සංස්කාරයන් හැදෙනවා කියලා එතකොට රූප වේදනා සංඥා සංස්කාර එතකොට අපිට සංස්කාර වලට අපි ගන්නෙ මොකද්ද මුසාවාද පරිසාවාච පිසුනාවාච සම්ප්‍රප්පලාප දැන් ඊයේ තව රෝද දෙකක් මේකට එකතු කරානේ මේ වාහනෙට නේද පිටිපස්සට රෝද දෙකක් දැම්මනේ එතකොට පානාති පාතා අදින්නා දාන එතකොට කාය සංස්කාර නේද කාමසු මිච්ඡාචාරත් ඕකස්සේ තියෙනවා මේක තන අවශ්‍ය නැහැ එතකොට දැන් අපිට පේනවා මෙන්න මේවා තමයි මං සංස්කාර කියලා කියන්නේ සංස්කාරය මේ නිරෝධ කරගත්තු තින් පුදුම ආකාර දෙයක් මොන සංස්කාරද නිරෝධ කරගන්න ඕන ඔක්කොම නේද කාය වචී මනෝ තුනම නිරුද්ධ කරගන්න ඕන ලොකු සැපතක් තියෙනවා ඒක තමයි නිරෝධ සමාපත්තිය කියන එක සංස්කාරය නිරෝධ කරගත්තාන් පස්සේ නව සංඥා නා සංඥායතෙන්ට යනවා සංඥාව කියන එක සම්පූර්ණයෙන් අයින් කරාම සංඥාවයි වේදනාවයි කියන එක සම්පූර්ණයෙන් නැවතුවාම නිරෝධ සමාපත්තියට නිකන් යන්න පුළුවන්. ඉතින් මේ සැපයන් කීිනේව ලබන්න පුළුවන්. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ඒකයි දුක් වෙවි ඉන්න ඕනේ නැහැ. අපාය යන්න ඕනේ නැහැ. තිරසන් ලෝකේ යන්න ඕනේ නැහැ. දුක් වෙවි ඉන්න ඕනේ. මෙන්න මෙහෙම විශාල සැපතක් තියෙනවා. විශාල සැපතක් තියෙනවායි කියන එක කල්පනා කරන්න. විශාල සැපතක් තියෙනවා මේකේ. අපි අපිට යන්න පුළුවන්. ඊළඟට සංස්කාර ස්කන්ධයෙන් අපි හදනවා විඥානය. විඥානේ අපි දන්නවා දැන් අපි ටිකක් අර ඩයග්‍රෑම් එකත් එක්ක මුලින් ඩයග්‍රෑම් එකත් එක්ක බලනකොට අපි දැනගත්තා මේ රූපය කබලිකාර ආහාරය කියන එක නිසා අපිට ඇති වෙන්නේ ජාතිය ඇති වෙලා අපිට ඇති වෙන්නේ දුක්ඛය. දුක්ඛේ ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ වේදනාවේ තියෙන දොම්නස් ස්වභාවය. දොම්නස්ස සහගත වූ සඤ්ඤාවෙන් ඇතිවෙනා වූ සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. මේ ශෝක කරන ස්වභාවය ඇති සංස්කාරයෙන් හදන්නා වූ විඥානයේ තියෙන්නේ අඬා වැළපෙන පරිදේව ස්වභාවය. මොකටද එහෙනම් මෙහෙම එක හදන්නේ? ඔන්න ඕක තමයි කල්පනා කරන්න තියෙන්නේ. එතකොට මේ විඥානේ තින් පෙන්වන්න පුළුවන් හය ආකාරයි. චක්කු ඇහැයි රූපය ගැටලා චක්කු විඥානය ඇති වෙනවා. කනයි සද්දයයි නිසා සෝත විඥානය ඇති වෙනවා. ඊළඟට අපිට පේනවා දිවයි. හොඳයි. දිවයි රසය නිසා අපිට ජීවා විඥාන ඒ විදිහට ඒ විඥාන අපිට මනසයි ධර්මයයි නිසා මනෝ විඥාන මේවා හයක් ඇති වෙනවායි කියලා. අපිට මෙතන වැදගත්ම දේ තමයි මේ හැදෙනේම කොයි එකත් තියෙන පරිදේව ස්වභාවයේ තියෙන දේවල් කියලා. මොකද ශෝක කරන සංස්කාරයන්ගෙන් හැදෙන දේවල්. ඒකයි ඒක නැති වුනාම අපිට සතුට තියෙන්නේ ඒකයි. ඒ සංස්කාරයන් ඒ සහිතව නැති වෙන දේ ගත්තාම. ඊළඟට අපිට පේනවා දැන් හත්වෙනි කාරණේට අපි ආවා. හත්වෙනි කාරණේට ආවා. අටවෙනි කාරණේදී පෙන්නනවා මේ බුචර්ස් නයිෆ් එක නේද? මස් වැදල්ලයි මස් කපන කැත්තයි කියන එක මේ චොපින් බෝඩ් මේකයි කියන එක ගන්නකො. ඉතින් මේකේ ඇත්තම කියනවා නම් මේ සම්පූර්ණයෙන් අරගෙන තියෙන්නේ අපේ මේ ස්පර්ශයේ තියෙන තැන ලිව්වේ නේද? ඇහැයි රූපයයි ගැටිලා අපිට ඇතිවෙන්නා වූ ඒ දේ ගත්තාම අපි දුකක්ම තමයි විඳින්නේ. සුඛයි කියලා ගන්නවා විඳින්නේ දුකක්. සම්පූර්ණයෙන් දුකම කියන එක තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන තියෙනවා මේ අපේ පංචකාම ගුණයන් සම්බන්ධයෙන් අපිට ඇතිවෙනා වූ දුක්ඛය. අපි අද උදේ භාවනා කළානේ පංචකාම ගුණය කියන එක බැලුවාම කොයි ආකාරද කියලා. කාමයේ කියන එක මස් වැදල්ලක් කිව්වා. පීඩාගෙන දෙනවයි කිව්වා නේද? අපිව සම්පූර්ණයෙන් දුකටපත් වෙනවයි කියන එක බැලුවානේ නේද? දැන් ඊළඟට 9 වෙනි කාරණේට අපි දන්නවා මොකද්ද 9 වෙනි කාරණේ? නන්දි රාගය. නන්දි රාගයේ තියෙන මස් වැදල්ල සම්බන්ධයෙන්ම තමයි. එතකොට අපි උදේ බලපු භාවනාව ආයෙත් එළියට එනවා. මේකෙන් බුදුහාමුදුරුව පෙන්වන්නේ මේකේ බොහෝ ආදීනව තියෙනවා නේද? බොහෝ ආදීනව තියෙනවා. මෙන්න මේකේ தත්ත්වය මේකයි කියන එක අපි කල්පනා කරලා තමයි උදේ නෙමෙයි ඊයේ කරපු භාවනාව. ඊයේ පොටාලයේ සූත්‍රයත් එක්ක කරපු භාවනාව. ඉතින් ඒකේන මේක මේ නන්දි රාගය කියන එක පහ කරන්න ඕන. මොකටද මේ කුණු මස් කලල්ලක් ගැන අපි මේ එලවන්නේ? කුණු වෙන මේ දෙතිස් කුණුපයක් නෙමෙයි කතා කරන්නේ. මේක නැවත නැවතත් අපි මොකටද ස්පර්ශ කරන්නේ? නැවත නැවතත් අපි මොකටද මේක අපේ ඇඟට දාගන්නේ? නැවත නැවතත් මේ කුණු දෙයක් ගැන බලවලා අපේ සිතුවිලි පහල කරගන්නේ මොකටද? මේක කරන්න වටිනවද කියන එක කල්පනා කරන්න මට ඇති වෙන්නේ පරිදේවයමයි. කොච්චර කරත් මේකෙන් ඇති වෙන්නේ අඬා විඥානීතිවේ පරිදේව ස්වභාවය නේ. දර රාතන් වාසය අපිට බලන්න කිව්වේ මේ ಜಾති නිසා ඇති වෙනා වූ දුක්ඛය, දුක්ඛයේ ස්පර්ශ වෙලා ඇති වෙනා වූ ධම්නස, ධම්නස සහගතව තියෙන සංඥාවෙන් හැදින්නා වූ සංස්කාරයේ තියෙන ශෝක කරන ස්වභාවය, ශෝක කරන ස්වභාවයෙන් ඇති වෙනා වූ හැදින්නා වූ විඥානයේ තියෙන්නේ පරිදේවේ. මෙන්න මේ ටික මතක තියාගන්න පුදුමාකාර විදිහට මනස නංවන්න පුළුවන්. මේ ටික මතක තියාගන්නවනම් මේ ටික අයින් කරාට පස්සේ මොකද වෙන්නේ? රහතන් වහන්සේ ඉපද වෙනවා. රාතන් වහන්සේ බුදුනාම තේක තමයි අර නාගයට මේ ආචාර කරනවා කියලා කියන්නේ. ඉතින් රාතන් වහන්සේලට නාග කියන වචනේ භාවිතා කරනවා. බුදුහාමුදුරන්ට නාග කියනවනේ. රාතන් වහන්සේට එහෙම නාග කියලා එහෙම ඒ නම දානවා. එතකොට දැන් මේක තමයි ඉතින් කරන්න තියෙන භාවනාව. මේක ගැන දියලා දැන් අපි බලන්න ඕනේ මේකේ නම්බර්ස් ටික තියෙන තැන තමයි වැදගත්. මේකේ නම්බර්ස් ටිකෙන් දැන් මම එකෙන් පටන් ගත්තා. මමංකාරය කරන්නේ නැතිකොට මට පී යතට හම්බ වෙනවා. මගේ නෙවෙයි කියනකොට, පඨවි ධාතුව මගේ නෙවෙයි කියනකොට, ආපෝ ධාතුව මගේ නෙවෙයි කියනකොට මට ප්‍රඥාව කියන පීය අතට එනවා. ඒ ප්‍රඥාව කියන පීය භාවිතා කරගෙන යනකොට, මේ මමංකාරය අයින් කරගෙන යනකොට මට අර දොරගුල කියන එක ගැලවෙනවා. දැන් පේනවද මේ කාර් එකේ ගැහුව ඉස්සරහට? ඉස්සරහා වම් අත පැත්තේ තියෙන රෝදේ කැඩුවා. ඊළඟට පිටිපස්සේ රෝද හතරේ පුළුවන් තරමක් කඩා ගත්තා නේද? ඉතින් ඒ කියන්නේ ඔක්කොම නතර වුණේ නැහැ. රෝද තියෙනවා තාම. මුසාවාදී පැත්තෙන් එන එකනේ ඉස්සෙල්ලාම දෙන්න තියෙන්නේ නේද? මේ මගේ මම මමංකාරය කරලා ඇති වෙන්න දෙකින් ඇති වෙනවා. ඉතින් අහංකාරයට ඇවිල්ලා පරුසාවාච පිසුනාවාච කියමින් ඉතින් ඒ තියෙන ගතිය තියෙනවා. එතකොට ඒකේ තියෙන රළු ගතිය තමයි මේ අයින් කරගෙන යන්නේ. එතකොට මම මේකේ රළු ගතිය අයින් කරගෙන යනකොට මට පේනවා මට කොයිතරම් ක්‍රෝධයක් තියෙනවද කියලා නේද? පිම්බි පිම්බි ඉන්නවානේ. දැන් ඒක අයින් කරගෙන යනකොට ඔන්න මගේ සැකය කියන එක මතුවෙනවා නේද? හතරෙන් පහට යනවා. ඒ පස්සේ සැකය කියන එකෙන් අයින් කරගෙන ගියායින් පස්සේ ඔන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උජ්ජච්ච කුක්කුච ආපහ විචිකිච්ඡාවටත් එනවා. එතකොට ඒ බලන්න මේකේ මේ ඇටැක් කරන මේ යුද්ධ කරන විදිය තමයි මේ තියෙන්නේ. මේ විදියට යුද්ධ කරගෙන යනවා තමන්ගේ මනසේ මේ තැන් වල මේක තියෙනවායි කියලා. මේ මුළු ඩයග්‍රෑම් එකේම මුළු දෙයම ඕගලන්ට සමහර විට කරන්න බැරි වෙයි. පුළුවන් අය ඉන්නවා නම් මතක තියාගන්න, ඒ පුළුවන් අයට ඒක සම්පූර්ණයෙන් යන්න පුළුවන්. මේකෙ මෙච්චර යන්න ඕනේ නැහැ. සමාධියේ තියෙන පුද්ගලයාට මේ පල්ලෙහා කෑල්ල ගලවනවා නේද? අනේ පුදුම සැනසීමක් තියෙනවා. මේකෙ පල්ලෙහා ওই බාර් දෙක තුනක් ගලවගෙන ගියායින් පස්සේ මේ කාර්යක දුවන්නේ නැහැ. පුදුම වැඩක් තියෙන. මේ ක්‍රෝධය අයින් කරාම ඕගොල්ලෝ ඉන්නේ කරුණා අප්‍රමාණේ ඉන්නේ. ඒ தത്വෙට යන්න පුළුවන්. අර උදේ මේ දක්වා කරපු භාවනාව ලොකු මේකට එක්කව වෙලා තියෙන්නේ. තමන්ගේ දක්ෂතාවයේ තියෙනනම් කොහෙන් හරි එකක් ගලව ගත්තයින් පස්සේ කාර්යයේ කියන එක එකට කැඩිලා නම් අපි එලවන්නේ නැහනේ. ගරාජයකට දානවා නේද? පාක් කරනවානේ. ආන්නේ වගේ තමයි මේක එක තැනක් හරියට කඩා ගත්තා නම් වාහනේ දුවන්නේ නැහැ. එක රෝදයක් ගලවගෙන කොහොමද වාහනේ යන්නේ? පිටිපස්සේ රෝද හතර තියෙන හින්දා පොඩ්ඩක් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ හින්දා වෙන්නේ නැති මේක බැලුවාම. ඉස්සරහ රෝදේ කැපුණා පිටිපස්සේ රෝදෙට පොඩ්ඩක් බර දාගෙන හරි යන්න පුළුවන් නේද? එතකොට අර පිටිපස්සේ රෝදෙත් අපි දොරගොල් ගලවනවානේ. එතකොට අපිට පේනවා එහෙමනම් 1යි 3යි කොහොම හරි අයින් කරන්න ඕනේ. 1යි 3යි අයින් කරනකොට දැන් නම් යන්න බෑ වාහනේ. පේනවද දෙපැත්තෙම බකල ගහලා තියෙන්නේ. කැරකි කැරකි ඉන්නවා මිසක් යන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් අපිට තේනවා මෙන්න මේ විදිහට බලාගෙන යනවා නම් මේ ඔක්කොම ධර්ම කාරණා ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම මට පුළුවන් කියලා හිතන්න ඕනේ නැහැ. මතක තියන අයට කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි තේ ටිකක් හිම බීලා නේද නිදිමත ඇති වෙන අයත් ඉන්නවනේ තේ ටිකක් හිම බීලා අපි ඊට පස්සේ ප්‍රය භාගයක් භාවනා කරමු. ඉතින් ඉන්ටර්නෙට් එකේ ඉන්න අයට නම් ඉතින් දිගටම ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්.